ධම්මතා. මොකක්ද හා කියන්න උබන්න මහභූත ප්‍රශ්නවත් ගම්මු ඇදල. මහභූත රූප සහ උපාදාය රූප. උපාදාය කියලා කිව්වේ උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතිනවා, නිසා පවතිනවා කියන අර්ථේ. දැන් සතර මහා ධාතු චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං. තුරුද චතුන්නංච මහභූතානං උපාදාය රූප. සතර මහා ධාතුන් ගේ උපාදාය රූපේ. සතර මහා ධාතුව නිසා පවත්න රූපේ. සතර මහා ධාතුව ඇසුරුකට පවතින රූපේ. එතකොට ඒ රූපය කවදාව සතර මහා ධාතුව එහෙම නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරට කියනවා මහා භූත කියලා. ඒ මහා භූත රූපය නිසා විද්‍යමානයි. මහා භූත රූපයන්ගේ උපාදාය රූපය. ඒ කියන්නේ එතකොට හැම වෙලාවෙම උපාදාය රූප කියනකොට ඒ උපාදාය රූපයක් අපිට හම්බ වෙන්නේ හිතත් සම්බන්ධ වෙලාමයි. හිතේ සම්බන්ධයකින් තොර උපාදාය රූපයක් නැහැ. අපි කිව්වේ අර අත උපමා කරගෙන ඒ අත දකින්න කිව්ව මොකක් වගේ දකින්න කිව්වේ? ඈ? ඇහුනේ නැහැ. සතර මහා ධාතු වගේ. එතකොට සතර මහා ධාතුව තිබුණට කවුදාවත් හිවනල්ලාවක් වැටෙන්නේ නැහනේ. අනිත් වටපිටාවේ උපකාරය නැතුව ආලෝකේ ආලෝකේ පතිත වෙන්න ඕනේ කියන ධර්මතාව වලට සාපේක්ෂව තමයි සතර මහා ධාතුවේ හිවනල්ලාවක් පේන්නේ. ඒ වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තියෙන තැනක ඇහැ හිත වගේ ධර්මතා උපකාරයෙන් තමයි මේ උපාදාය රූපයක් විද්‍යමාන වෙන්නේ. එතකොට උපාදාය රූපය කියන එක සතර මහා ධාතුව නිසා පෙනෙනව නම් සතර මහා ධාතුව නෙමෙයි. මේ උපාදාය රූපය කියනකොට ඇහැ රූප කන ශබ්ද නාසය කියන්න බලන්න ගන්න. ඇස රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස. මම හිතුවා ඒකට තමයි නතර කෙරුවේ මම. කාය පොට්ටබ්බේ කියලා කවුද කියලා දුන්නේ මහා උපාදාය රූප කියලා. ඈ පොට්ටබ්බේ උපාදාය රූපයක් කියලා කවුද කියලා දුන්නේ? ඈ ඕක කියයි කියලා තමයි මම නතර කෙරුවේ මම විස්තර කරන්න නැතුව. එතෙන්දී පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ උපාදාය රූපයක් නෙමෙයි මහ භූතයි. මෙතනදී අපි මෙහෙම කතා කරනවා හැම වෙලාවෙම සතර මහ ධාතුව තියෙන තැනක අපිට පේන්නේ හිතට. දැන් ඔන්න අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් සතර මහ ධාතුව ගැන අපි කතා නොකොට පේන්නේ හිතටයි කිව්වෝ. එහෙනම් අපිට යන්න පුළුවන් ඇගේ හැප්පෙන්න බෑනේ කියලා තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් නේද? ඇයි පේන්නේ හිතට නම් අපි කෙනෙක් කිව්වොත් ওই සතර මහා ධාතුව ගැන කතා නොකොට අපි කතා කරන්න ගියොත් මේ පේන්නේ හිතටයි කියලා. ඉතින් හිතට නම් පේන්නේ පේන්නේ මෙහාට නම් අපිට හැප්පෙන්න පුළුවන්ද පේනදී? බෑ නේද? කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එහෙනම් අපිට යන්න පුළුවන් වෙනවද මේ හැප්පෙන්න බෑ කියලා. ඒ නිසායි අපි මෙහෙම එකක් කතා කරන්න මේක පටලවා ගන්න එපා. පවතින සතර මහා ධාතුව පෙනෙන්නේ අපිට උපාදාය රූපයක්. එතකොට හොඳයි හොඳයි. ඈ මට මේක තේරෙන්නේ නැහැ අම්මා. ඔහොම කියන්නේ නිවන් දැකීම පිණිස ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනේ, කියන සූත්‍ර දෙසීම හා සමත විදර්ශනා භාවනාවද අවශ්‍ය වෙනවා. අපි කියමු දැන් සෝතාපට්ටි අංග කියලා තියෙනවා හතරක්. සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, කල්යාණ මිත්‍ර ඇසුර, ධර්මානුධර්ම ප්‍රතිපද. එතකොට සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය ඝටිත වූ ධර්මය අහන්නත් ඕනේ. අහගත්ත දෙයට අනුව හිත මෙහෙවන්ට හිතන්නත් ඕනේ. සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය. ඊට අමතරව කලින් කලට හරි වැරදි අහගන්න කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන්න ඕනේ. තමන් වීරිය කරන්න ඕනේ. කියන්නේ සම්මත විදර්ශනා ධර්මයන් විදර්ශනා ටික හම්බ වෙනවා මානසිකාරයේ යන්නම්. ඒ ටික එහෙම කරන්න ඈ. දැන් ඊට පස්සේ මොකද්ද අපි කතා කරන්නේ? මහභූත නම් තමයි කොතනද කතා කරන්නේ? ඔව්. ඒ කියන්නේ මහභූතයන් ගැන කතා නොකොට කෙනෙක් අපි කතා කළොත් අපිට මේ ඉදිරියෙන් පේන දේ තියනවා නෙමෙයි, පේන්නේ හිතටයි කියලා කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්, තර්කයක් නගන්න පුළුවන්. එහෙනම් අපිට හැප්පෙන්න තු යන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි? පේන දේ තියනවා නෙමෙයි, පේන්නේ හිතට නම්. පේන්නේ මෙහෙට නම් මෙහෙට යන්න බෑද? පුළුවන් වෙන්න ඕනේ. නමුත් දැන් මේකට අපිට කාටවත් තර්ක කරන්න බෑ. ඒ කියන්නේ අපි කියන්නේ කතා කරන්න මෙතන ඇත්ත මෙහෙමයි. පවතින සතර මහා ධාතුව පෙනෙන්නේ හිතට. එහෙම තියෙන තැනක මෙහෙම පේනවා. අපිට මෙහෙම පෙවුනට පේන දේ තියෙනව නෙමෙයි, තියෙන්නේ සතර මහා ධාතුව කියලා අපි කියන්නේ. එතකොට අපි ගියොත් හැප්පෙනවා. හැප්පෙන්නේ සතර මහා ධාතුවේ හිතට පේනින දේ නෙමෙයි. ඒකයි මේ කයට හැම වෙලාවෙම ගැටෙන්නේ පොට්ටබ්බෙමයි. යතහ බුත සබන්. අපි කිව්වේ වැලි කැට තියෙන තැනක වැලි කන්දක් වගේ පේනවා. දැන් අපිට වැලි ගොඩක් වගේ කන්දක් වගේ පෙවුනට තියෙන්නේ වැලි කැට. අපි ගියොත් දැන් පේන දේ හිතට තමයි. අපි ගියොත් වැලි ගොඩේ හැප්පෙන්නේ නැහැ. වැලි කන්දේ හැප්පෙන්නේ. අපි හැප්පෙන කොහෙද? නමුත් වැලි කැට ටිකේ හැප්පෙනවා නේ. මොකද වැලි කැට ටික තියෙන ටිකනේ. ඒ ටික හැප්පෙනද නැද්ද? හැප්පෙනවා. ඒ නිසා යන්න බැරි. එතකොට යමක් පෙනී හිටිනකොට අපි දැනගන්න ඕනේ මෙහෙම අපිට මේ සටහනක් පෙනෙනවා කියන එකෙන් කියනවා මහ භූත මෙතන තියෙනවා. ඒ හින්දා යන්න බෑ මෙතනින් එහාට කියන එක. අපිට යන්න බැරි පැකිලෙන්නේ මහ භූත තියෙන නිසා. මේ සටහන අනුව බලලා බලා ගන්න ඕනේ මොකද්ද? මේ හැඩේ මෙහෙම තියෙනවා කියනකොට මේ පේන දේ තියෙනවා කියලා නෙමෙයි ආයකෙන් දන්නේ. මෙහෙම පෙනෙනවා කියලා කියන්නේ මහ භූත රූපේ මෙතන තියෙනවා කියන එකයි මේකෙන් කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ කයට ගැටෙනවා නම් ගැටෙන්නේ කෙලින්ම මොකද්ද? තියෙන දේනේ හැපෙන්නේ. තියෙන දේ හැපෙනවා. වැලි අපි යන්න ගියාට වැලි ගොඩ කියන එක අපේ හිතට දෙවුනට අපිට පේන දේ නොතිබුණාට යන්න ගියාට යන්න බෑයි තියෙන දේ හැපෙනවා අපිට. එතන තියෙන යමකුත් තියෙනවනේ. මොකද්ද තියෙන දේ? වැලි කැට ටික. ඒ වගේ පේන දේ හිතට තමයි. පේන දේ තියෙනවා නෙමෙයි. නමුත් යන්න ගියොත් හැපෙනවා. මොකේද? සතර මහා ධාතුයි. එතකොට ඒ නිසායි අපිට යන්න බැරි. සතර මහා ධාතුව ගැන කතා නොකොට කෙනෙක් කිව්ව මේ පේන්නේ හිතටයි, පේන දේ තියෙනවා නෙමෙයි කියලා කිව්වොත් වැරදි. තර්කයක් නගන්න පුළුවන් කාටද? එහෙනම් අපිට යන්න පුළුවන් මේ වැන් හැප්පෙන්නේ නැති වෙන්නේ කියලා නේද? ඇයි පේන්නේ හිතට නම් යන්න බැයිද? නමුත් මෙතන අපි යතහ භූත ස්වභාවයක් ගැන කියන්නේ. අපිට මෙහෙම පෙවුනට අපිට මෙහෙම පෙනෙන තැනක අපිට නොපෙනෙන බවින් පෙනී සිටිනවා. මෙතන තියෙනවා සැබෑවටම යමක්. මොකද්ද? ධාතු. ඒ කියන්නේ අපිට ජලය වගේ පෙවුනට මෙතන සැබෑවටම තියෙනවා යමක්. මොකද්ද? මිරිඟු ස්වභාවය. නැත්නම් හැමතැනම ජලය වගේ පේන්න බෑ. අපිට ජලය වගේ එක පෙවුනේ මිරිඟු ස්වභාවය නිසා. ඒ වගේ මහ භූත කියනකොට කවදාවත් අපිට මේ ඇහෙන් දකින්න බෑ. කයට ගැටෙන ස්පර්ශයෙන්ම මහ භූතය දත යුතුයි මිසක මහ භූතය ඇහෙන් දැකලා මහ භූත ස්වභාවය ගන්න බෑ. කනෙන් අහලා නාසයෙන් ආග්‍රහණය කළ දිවෙන් දැකලා ගන්න බෑ. ඒක ඒ උපාදාය රූප කියන්නේ ඒ ආයතන හරයෙන් බෑ අපිට එන අත්දැකීම් මහ භූතය නිසාම හිතට ලැබෙන අත්දැකීම් මිසක මහ භූත නෙමෙයි. මේ හිතේ හැකියාව කර්මජ රූප කියලා කියන්නේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේවට කියනවා කර්මජ රූප කියලා. කර්මජ රූප කියලා කිව්වේ ඇයි? යම් යම් ආකාරයකට විපාක විඳින්න පුළුවන් වෙන විදිහේ යම් යම් ආකාරයකට විපාක විඳින්න වෙන විඳින්න පුළුවන් වෙන විදිහේ රූප හදලා දෙන්නේ අපිට මේ ආයතන ටිකේ. ඒ ආයතනයේ කියන විදිහට තමයි අපිට රූප බලන්න වෙන්නේ. දැන් ඇහැ මෙහෙම හැදුණු නිසායි, ඇහැ කියලා අපිට හම්බ වෙන නිසායි අපිට මහ භූත රූපවල මෙන්න මෙහෙම හැඩයක් පෙනෙන්නේ. දැන් මේ ඇහෙන් ධාතුව දිහා බලනකොට අපි මේ අවකාශ ධාතුවේ ගත්තාම ඉතා චූටි රූප කලාප තියෙන්න පුළුවන්. අපිට මේක දැන් මේ ඇහැට පේනවද? පේන්නේ. නමුත් ඒට වඩා සියුම් අන්වීක්ෂණයකින් අරගෙන බැලුවොත් අපිට පේනවා. ඒ වගේ දැන් මේ ඇහැ හරහා බැලුවාම අපිට මේ රූපේ සතර මහා ධාතුව තුල මේ වගේ හැඩතල පේනවා. නමුත් මේ ඇහැ මේට වඩා සියුම් වුණොත් මේ පෙනෙන මට්ටම බොරු වෙනවා අපිට. මේ පෙනෙන මට්ටම බොරු වෙනවා. මේ පෙනෙන දෙයින්ුත් ඔබේ පේනවා අපිට. ඒට වඩා සියුම් දෙයක් අරමුණු කරන්න පුළුවන්. එතකොට ඒ මට්ටම අපිට ඇත්ත වෙනවා. තව ටිකක් හිතවලුත් ඒටත් ඔබේ යමක් වෙනවා. දැන් මේ අපිට මේ හම්බෙලා තියෙන්නේ මේ ඇහි මට්ටමට මේ ලෝකේ හම්බෙලා තියෙන්නේ. මේ අපිට පේන දේ විපාක විඳින්න වෙන විදිහට වටපිටාව සැකසීලා මිසක මේ විදිහටම ලෝකෙ කියලා යමක් තියෙනවා තියෙන එක අපිට පේනවා හැම නෙමෙයි. ඒකයි දැන් සතර මහා ධාතුව තුල නැහැ හැඩතල. පඨවි ධාතුවේ තුල දිග පඨවි ධාතු, රවුම් පඨවි ධාතු, හතරස් පඨවි ධාතු කියලා එහෙම මුකුත් නැහැ. පඨවිය කියලා කියන්නේ තද ස්වභාවය. දිග තද ස්වභාවය කියලා ගත්ත හැකි. එහෙනම් හතරස් වට අටස් තද ස්වභාවය. එහෙනම් ගලන වැගිරෙන ස්වභාවය බෑ. සතර මහා ධාතුවේ එහෙම නැහැ. එහෙම තියෙන තැනක අපේ හිතට ලැබෙන නිමිත්තක්, ඇහැ හරහා හිතට ලැබෙන නිමිත්තක් තමයි මේ දිග බව, හතරස් බව, රවුම් බව, වට බව, නිල් කහ කියලා අපිට පේන්නේ. නමුත් බොහෝ කාලෙක ඉඳලා අපි ඉගෙනගෙන නැහැ කවදාවත් ධාතුව නිසා අපිට පෙනෙනවා කියලා අපි ඉගෙනගෙන නැහැ. අපි ඉගෙනගෙන තියෙන්නේම පෙනෙන දේ මෙහි තියෙනවා කියලා. මේ චූටි වෙනසක් තියෙන්නේ. මේ ආශ්‍රයංගේ වෙනසක් තියෙන්නේ. අපිට වැලි කැට ටිකක් තියෙන තැනක නැත්තම් බාහිර ධාතුව තියෙන තැනක මේ ඇහැ උදව් කරගෙන අපිට පෙනෙනවා මෙහෙම හැඩයක්. එතකොට අපිට මෙහෙම පෙනෙන ධාතුව නිසා මෙහෙම පෙනුනොත් පෙනෙන දේ ධාතුවේ තියෙනව නෙමෙයි. ධාතුව නිසා පෙනෙන්න පුළුවන්. නමුත් පෙනෙන දේ ආපහු ධාතුවට අයිති නැහැ. හේතුවක් නිසා ලැබෙන ඵලය ආපහු හේතුවට අයිති වෙන්නේ නැහැ කිසිම වෙලාවක. නමුත් අපි සසරදී කවදාවත් ඉගෙනගෙන නැහැ බාහිරය නිසා තමා තුළට එන සිද්ධියක් දකින්න. හුරුව තියෙන්නෙම මෙහෙන් බාහිර දෙයක් බලන්නමයි. ආශ්‍රව කියලා කියන්නේ, ආශ්‍රයක්ෂය කියන්නේ කරුණු දෙකක්. මොකද්ද? බාහිර ධාතුව නිසා තමාට පෙනෙනවා ඇහෙනවා කියන සිද්ධියක් වෙනවා කියලා දැක්කොත් ලෝකය කියලා බාහිර යමක් ඉතුරු වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ආශ්‍රව කියලා කියන්නේ තමන්ට බාහිර යමක් පෙනෙනවා ඇහෙනවනම් මේක තමයි ආශ්‍රව කියන්නේ. එතකොට ලෝකේ බාහිර වෙනවා. ඉතින් සසර සහ නිවන කියන ධර්මතාව දෙක තියෙන ඔය මත අපි ගොඩාක් දේවල් අමාරුයි කිය හිතුවට කතා කරුවට මේ ප්‍රභේදය තියෙන්නේ. මොකද්ද? හැම වෙලාවෙම අපිට බාහිරෙන් රූපයක් බලන්නම හම් වෙන මට්ටමක් තියෙනවා දකින්න මේ කර්මමයි. බාහිර සද්දයක් අහන මට්ටම කර්මමයි. බාහිර ගඳ සුවඳ ඒ කියන්නේ Tamanට බාහිර ආයතන එකක් හරි හම්බ වෙනවා නම් බාහිර ආයතනයක් ගැන හිතන්න හෝ කියන්න හෝ කරන්න හෝ සිහිය යොමු කරගෙන ඉන්න හෝ හම්බ වෙනවා නම් ඒ කියන්නේ ආශ්‍රව කෙලෙස්. තමන්ට තේරෙනව නම් බාහිරය නිසා තමන් තුල පෙනීන් ඇහින් වෙනවා. ඇත්තටම අපිට පේනවා කියන සිද්ධිය මෙහි තියෙනවා නම් හැමෝටම එක විදිහටම පේන්න ඕනේ නේද? දැන් ඉදි කට්ටක් අරගෙන නූල දාන්න කිව්වෝ. පුංචි ළමයෙකුට හොඳට පේනවා. ටිකක් තරුණ කෙනෙකුට තව මට්ටමකට පේනවා. වයස කෙනෙකුට තව විදිහකට පේනවා. ඉතින් මෙහෙ තියෙන දේ, පෙනෙන දේ මෙහෙට අයිති නා. ළමයට පේන මට්ටම අපිටත් පේන්න බෑ. වැඩිහිටි කෙනාට පේන්න බෑ. ඇයි එක්කෙනෙකුට අඩු උනේ එක්කෙනෙකුට වැඩි උනේ ඇයි? එහෙනම් මෙහෙ නිසා පෙනීම කියන එක ඇහැරා පෙනීම Taman තුලට ඇවිල්ලා ඉන්න නේද මේ වෙනස? දැන් පෙනෙන සිද්ධිය බාහිර සිද්ධියක් වුණා නම් පෙනීම සමාන වෙන්න ඕනේනේ. ඇයි ඉතින්? Tamanගේ සම්බන්ධයක් නැති බාහිර තියෙන දේනේ පේන්නේ. දැන් පොඩි ළමයෙකුට ඔන්න ඉදිකට නූල ශනිකව දාන්න පුළුවන්. දැන් අවුරුදු 40 50 ගිය කෙනෙකුට පුළුවන්ද එහෙම? අමාරු. ඊට පස්සේ එයාට ඕන වෙනවා අර පොඩි ළමයට පේන මට්ටමට මේ සිවිය හදාගන්න. එක්ක කණ්ණාඩියක්වත් දාගන්න වෙනවා නේ. ඒකෙන් කියන්නේ මේ ඇහැ හරහා ආපු අද්දකීම තුලින් Tamanට තීරණයක් හම්බලා තියෙනවා මිසක මේ ධාතුව පෙනෙන මට්ටම වෙනස් කරගන්න වෙනවා අපිට කියන කාරණාවක් තියෙනවා නේද? ඉතින් මේ තියෙන ධාතුවම පෙනෙනවා නම් කණ්ණාඩි ඕනේ වෙයිද? ඕනේ නැති ඇහි ප්‍රශ්නයක් නැහැනේ. පෙනීම කියන එක පෙනෙන දේ බාහිරට අයිති එකක් නම් බාහිර තියෙන දෙයක් නම් පෙනෙන්නේ කණ්ණාඩි දාන්න ඕනේ නැද? ඕනේ නැහැ. එහෙනම් අනිත්‍ය ඇහි අනිත්‍යතාවයක් පෙනෙයිද? පෙනුනත් ප්‍රශ්නයක් නැහැ. ඇහැ ගඩක් නැහැනේ. එතකොට ඇහැ උදව්වෙන් හරි ඇහැ උදව්වෙන් ලැබෙන අත්දැකීම නම් අපිට හම්බ වෙන්නේ. උතන හොඳට බලන්න බාහිරේ නිසා පෙනීම් කෘත්‍ය ඇවිල්ලා තියෙන හිතටනේ. අපි මෙහෙම කිව්වොත් දැන් ඇහැට ඔබෙන් රූපේ තියෙන්නේ රූපේ ගාවට ඇහැ ඇහැට ඔබෙන් හිත. දැන් මේ හිතේ අත්දැකීමට බාහිර යමක් බාහිර රූපයේ ඇහැරා තමයි හිතට ලැබෙන්නේ අත්දැකීම. ඒතර පෙනීම කියන එක මෙහෙට ඇවිල්ලා තියෙනවා මිසක දැන් පෙවුණු දේෙන් මෙහාට යන්න පුළුවන්ද? දැන් පේනවා කියලා අපි මෙහෙ බලනවා කියන්නේ මේ සිද්ධිය සම්පූර්ණ අපිට අතහැරලා නෙමෙයිද? තේරුණාද කියන්නේ? ඒ කියන්නේ දැන් අපිට මෙහෙම බාහිර පේනවා කියලා බලනකොට ඇහැ හම්බ වෙන්නේ නැහැ, හිත හම්බ වෙන්නේ නැහැ, මේ ධාතුව හම්බ වෙන්නේ නැහැ, මේ මුකුත් හම්බ වෙන්නේ නැහැ. කෙලින්ම අපි නැඹුරු වෙලා ඉන්නේ, පය ගහලා ඉන්නේ මේ පෙනෙන දෙයටම නැඹුරු වෙලා. පෙනෙන දෙයට නැඹුරු වෙලා රූපයක් බැලුවොත් තියෙන ලක්ෂණේ බලنده කවදාවත් චිත්තචෛසික ටික අපිට හම්බ වෙන්නේ නැහැ. පේන්නේ මෙහෙ කියලා හම්බ වෙන්නේ නැහැ. අපිට රූපයක් වෙනවා කියන තැනක කාටද චිත්තචෛසික ටික හම්බ වෙන්නේ? හම්බ වෙන්නේ නැහැ. එතකොට උපාදාය රූපය කියලා කියන්නේ හැම වෙලාවෙම සතර මහා ධාතුව නිසා සතර මහා ධාතුවත් හිතට පේන නාම ධර්ම දෙකම එකක් කරලා හිතෙන් හදාගත්ත මට්ටමක් මේ තියෙන්නේ. හිතට පේන මට්ටම. ඒ කියන්නේ අපි රූපයක් කොට ඉන්න තැනද, අපි රූපය කියලා හිතාගෙන ඉන්න තැනද, තියෙන්නේ සතර මහා ධාතුව නිසා යථා ස්වභාවයට ගත්තු සතර මහා ධාතුව නිසා පෙනෙන සංඥා මාත්‍රයක්. නමුත් අපි ඒ අවස්ථාව පහු කරලා මෙහෙම බලලා මේ තියෙන්නේ මේ මේකෙදි එක කාරණාවක් අපි තේරුම් කරගන්න ඕනේ. අපිට උපාදාය රූපය කියලා එකක් හම්බ වෙන තැනක ස්කන්ධ පහක් වැය වෙලා එක රූපයක් අපිට හම්බ වෙන්නේ. අපි රූපය බලනවා කියන තැනක ලෝකයේ රූපය බලනවා කියන සිද්ධියට ස්කන්ධ පහක් වැය වෙලායි අපිට මේ රූපය කියන එක පේන්නේ. අපිට ලෝකය රූපය බලනවා කියන තැන තියෙන ස්කන්ධ පහ බැලුවොත් රූපයෙන් අතහැරෙනවා. එහෙමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් කෙනෙකුට මෙහෙම රූපයක් පෙනෙනකොට මෙතන තියෙන ඇත්ත සිද්ධිය තමයි සතර මහා ධාතුවත් ඒ ධාතුව නිසා හිතෙන් අරමුණ විඳලා හිතෙන් හඳුනලා ඒ හඳුනපු දෙයට හිතලා දැනගන්නවා කියන සිද්ධි ටිකක් හිතේ වෙලා මේ ධර්මතාව පහ තියෙන තැන ඕක නොදන්නාකම නිසා පේන දේ මේ තියෙන්නේ කියලා ආපහු මේ නඹුරු වෙලා ඉන්නේ අපි. එතකොට අපිට මෙහෙම රූපයක් අපි එහෙම හිතුවා කියලා ස්කන්ධ පංචකය වෙනස් වෙලා නැහැ. අපිට එක රූපයක් හම්බ වෙන තැනක අපි අර ආපහු තේරන මට්ටම ගමු මිරිඟුව කියලා මිරිඟු ස්වභාවය දකින්න සතර මහා ධාතු වගේ. ඒ නිසා ජලය වගේ පේනවා කියන ටික දකින්න චෛතසික විඳිනවා හඳුනනවා කල්පනා කරනවා කියන ටික දකින්ද ජලය වගේ පේන්නේ හිතට අපිට හිතේ පහළ වෙන සංඥා. දැන් මේ රූපයයි නාමයයි දෙකම උදව් කරගෙන තමයි කෙනෙකුට තිරසංගත සතාට බාහිරින් රූපය කියලා එකක් හම්බ වෙන්නේ. එයා මෙහෙම බැලුවට මෙතන එක රූපයක් දැක්කට මෙතන නාම රූප කියලා ධර්මතාව දෙකක් තමයි නාම රූප කියන ධර්මතාව දෙක තමයි රූපය හැටට අරමුණු කරගෙන තියෙන්නේ. නමුත් මෙයා මේ රූපය නිසා පහළ වෙච්ච නාම ධර්ම නාම රූප දෙකක් කියලා අවබෝධ කළොත් බාහිර ජලය කියන රූපෙන් මිදෙනවා. අපි මෙහෙම රූපය කියලා අරමුණු කරන තැනක නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ. ඒ නාම රූප කියන ධර්මතා දෙක දැක්කොත් අපි මේ රූපෙන් අතහැරෙනවා. ওই සිද්ධියයි මේ හැම වෙලාවෙම මතක් කරන්නේ. මෙහෙම සිද්ධියක් තව කාරණාවක් තියෙනවා මේ පැටලිල්ල වගේ තේරෙන්නේ. ඒ ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මම එක වෙලාවකට තව එකක් කියනවා තව වෙලාවකට තව එකක් කියනවා වගේ කියලා. නෑ මම කියන දේ හරි එක තැන කියන්නේ. නමුත් මේ පින්වතුන්ට මේක තේරුම් කරගන්න අපහසුයි කියලා. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හොති මස් උපදයි මං උපජ්ජති කියලා කියන්නේ අවිද්‍යාව තිබුණොත් ලෝකෙට අවිද්‍යාව තිබුණොත් ලෝකෙට මේ තේන අරමුණු රූපයක් හැටියටමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ මෙහෙන් වර්ණ රූපයක් තියෙනවා කියන මට්ටම හම්බ වෙන්නේ. මං කියන්නේ එහෙම හම්බ වෙන්නේ නිකන් නෙමේ ධර්මතා දෙකක් නිසා. ස්කන්ධ ටිකයි අවිද්‍යාව නිසායි කියන ධර්මතා දෙකම. අවිද්‍යාවට ආපහු ඒ ස්කන්ධ ටිකමයි වැඩියට පෙන්වන්නේ. ඒකයි මේක ලියා ගන්න බැරි. ඇත්තටම පවතින ස්කන්ධ ටික අවිද්‍යාව මිශ්‍ර වෙලා වැරද්දක් පෙන්වන්නේ තේ ස්කන්ධ ටිකේම. අපි අර වෙනද කතා කරන උපමාව තියෙන්නේ. දැන් ඈත පඹයක් ඉන්නවා නම් දැන් පඹය කියන තැන දකින්නකෝ ඇත්තම තියෙන සිද්ධිය. මොකද ඇත්තම සිද්ධිය ඔන්න මුට්ටි කෑල්ලක් තියෙනවා කෝටු කෑල් ටිකක් බදලා තියෙනවා කමිසියක් එල්ලලා තියෙනවා කලිසමක් අඳලා තියෙනවා ඔන්න ওই කෑල් ටික තියෙනවා දැන් තත්ත පුද්ගල නෝ මේ කෑලි ටිකක් තියෙනවා දැන් ওই කෑලි ටික තියෙන තැනක අපිට ඒ අරමුණ පිරිසිඳ නොදන්නා කම නිසා පඹයා වූ තැන පඹයා බව නොදන්නාකම නිසා මිනිසයා කියලා අපි දකිනවා. දැන් හොඳට බලන්න මිනිස්සයා කියලා අපි දකින්නේම ආපහුවර පඹය වූ තැනමයි. හැබැයි මිනිස්සයා කියලා දකින්නකොට දැන් කාරණා දෙකක් තියෙනවා. ඇත්තටම තියෙන ස්කන්ධ ටික නොදන්නාකම කියන කෙලෙසිය දෙකම එකතු වෙලා අපිට පඹය පේන්නේ. තේරෙනවද? දැන් පඹය කියන එක අපිට මේ පඹය තියෙන තැනක මිනිස්සෙක් පේන්නේ කොහොමද? පඹය ඌතන පඹය හැටියට දැක්කොත් මිනිස්සෙක් ඉන්නවද? නෑ. පඹය නැතුව අවිද්‍යාව විතරක් තිබුණොත් මිනිස්සෙක් ඉන්නවද? නෑ. අවිද්‍යාවට පතිත වෙන්න තරක් තියෙන්න බෑ නේද? අවිද්‍යාවයි ඇත්තටම පවතින ස්කන්ධ ටිකයි දෙකම එකතු වෙලා නේද අපිට මිනිස්සෙක් හැටියට පේන්නේ. ඔන්න දැන් අපිට මිනිස්සෙක් හැටියට පෙනෙන තැනක ඇත්තටම පවතින ටික කියන්න ගියොත් මොකද වෙන්නේ? මෙතන තියෙන්නේ පඹය. මේ පඹය නොදන්නාකම නිසා මිනිසයා කියන අදහසක් ඇති වෙනවා. දැන් මිනිසයා කියන අදහස නැති කරන්න නම් කොහොමද වෙන්නේ? ඇත්තටම තියෙන ස්කන්ධ ටිකත් කෙලෙස් ටිකත් දෙකම නිසා නම් මිනිසයා කියන අදහස ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම තියෙන ස්කන්ධ ටික නැති කරන්න අපිට බෑනේ ජීවිතේ තියෙනකම්. නමුත් අපිට කෙලෙස් නැති කරන්න පුළුවන් නේ. අපි මොකද කරන්නේ? පඹය කියන තැන පඹය බව පිරිසිඳ දකිනවා. පිරිසිඳ දකිනකොට නොදැකීම කියන කෙලෙස් අතහැරෙනවා. එතකොට මිනිසයා කියන අදහස නැති වෙනවා. ඇයි ඒ? මිනිසයා කියන අදහස ඇති උනේ ධර්මතා දෙකක උපකාරයෙන්. තනියම ඇති වෙන්නේ නැහැ. අවිද්‍යාව කියන කෙලෙස්ය තනියම තිබිලා මිනිසයා ඇති වෙනවද? අවිද්‍යාව නැතුව පඹය විතරක් තිබුණොත් ඇති වෙනවද? නෑ. මේ දෙන්න නිසාම නම් ස්කන්ධයි කෙලෙසයි කියන දෙන්න නිසාම නම් අපිට මිනිසයා කියන අදහස ඇති උනේ. මේ දෙන්නම හෝ දෙන්නගේ එක්කෙනෙක් හෝ නැති වුණොත් මේ දෙන්න නිසාම ඇති වෙච්ච එක නැති වෙනවනේ. ඒ හින්දා දැන් පඹය කියන තැන අපිට නැති කරන්න බෑනේ. අපි නැති කරනවා කෙලෙසේ. මොකද්ද? පඹය බව නොදැකීම කියන කෙලෙසය නැති කරනවා. පඹය බව දකින්නවා අපි. ඔන්න ඒ දැකපු නිසා ස්කන්ධ ටික තිබුණාට ස්කන්ධය කෙලෙසි දෙන්නම උදව් වෙලා ඇති වෙච්ච මේ ස්කන්ධය ඇති වෙන්නේ නැහැ දැන්. මිනිසය කියන අදහස දැන් අපිට ඇති වෙන්නේ නැහැ. ඒ මිනිසය කියන අදහස අපිට ඇති උනේ පඹය කියලා කියන තැනම ඇත්ත නොදැකීම කෙලෙසෙත් බව කරගෙන. දැන් මිනිසයා කියන අදහස නැති උනේ පඹය කියන තැනමයි ඇත්ත දැකලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තණ්හාව උපදින්නේ කොයිද පවතින්නේ කොයිද? ඇහැ. රූප චක්කු විඤ්ඤාණ. මේ තණ්හාව නැති වෙන්න ඕන කොහෙද? ඇහැ රූප චක්කු විඤ්ඤාණ. ඕකෙමයි නැති වෙන්නත් ඕනේ. ඒ වගේ දැන් අපිට පඹය වූ තැන වගේ සැබෑවටම තියෙන සතර මහා ධාතුවත් එබඳු රූපයක් ඇසමුවට ආවහම හිතෙන් විඳින්න පුළුවන් හඳුනන්න පුළුවන් කියන ගති ටිකක් කියන ස්කන්ධ ටිකක් මුල් වෙලා මේ ටික නොදන්නාකම කියන කෙලෙසියත් මුල් වෙලා මේ දෙකම එකතු වෙලා තමයි මෙහෙන් රූපයක් පේන්නේ. බාහිර මේ ස්කන්ධ ටික මෙහෙම හැදෙනවා කියලා හැදෙනවා. දැක්කත් නැතත් වෙනවා. ওই ටික නොදන්නා ওই ටිකත් ඕනේ. ඒ ටික නොදන්නාකමත් ඕනේ. ඒ දෙකේම කෘත්‍යය තමයි මොකද? මිනිසෙක් පේනවා වගේ මේ කෙනෙක් පේනවා නැත්නම් මේ ඉදිරියෙන් යමක් පේනවා අපිට කියන තැන නිර්මාණය වෙලා. දැන් අපිට මේ ධාතුව දිහා බැලුවාම ස්කන්ධ ටික පහළ වෙන එක නැති කරන්න පුළුවන් ජීවිතයේ තියෙනකම් බෑ. දැන් අපිට පුළුවන් නොදන්නාකම නැති කරන්න. මොකද්ද නොදන්නාකම? මේ ස්කන්ධ ටික හැටියට දකිනවා. දැක්කහම වෙනවා මොකද්ද? මේ ස්කන්ධ ටිකත් නොදැකීම නිසා මෙහෙම බලපු සිද්ධිය ඇතහැරෙනවා අපිට. තේරෙනවද? ස්කන්ධ ටිකත් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජීවත්ව ඉන්නකොට අපිට ගන්න තියෙන මොකද කෙලෙස් නැති කරන එක විතරයි. ස්කන්ධ නැති කරන්න බෑ, ක්ලේශ පරිනිර්වාණය කරන්න පුළුවන් කියලා කිව්වේ. මොකද රහතන් වහන්සේ නමකට රහත් වුණා. සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම හැඩතල පේනවා. ඒකේ දෝෂයක් නැහැ. නමුත් ඒ සිද්ධිය දන්න නිසා, ඒ ඇත්ත දකින්න නිසා, අවිද්‍යාව නැති නිසා, කෙලෙස් නැති නිසා මෙහෙම බලන එක නැහැ. පඹයා ඌතන පඹයා බව පේනවා හැමෝටම. අවිද්‍යාව පඹයා බව නොදන්නාකම තිබ්බොත් තමයි මිනිස්සයා කියලා මෙහෙම බලන්නේ. මිනිස්සයා කියලා බලන බව ඇති වෙලා තියෙන්නේ පඹයයි කෙලෙසුයි කියන ධර්මතාව දෙකෙන්. ඒකෙන් ඇත්ත ඇති හැටි පඹය වූ තැන පඹය බව දැක්කහම මිනිසයා කියලා බලන ගතිය නැති වෙනවා. හැම වෙලාවෙම ලෝකේ උපාදාය රූප කියලා කියන්නේ මහ භූතයන් නිසා පෙනෙන රූප කියලා කියන්නේ මෙන්න මෙතෙන්දි ගන්න යථා භූත ස්වභාවය තමයි සතර මහා ධාතුවත්. ඒ සතර මහා ධාතුව නිසා හිතට පහළ වෙන වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටිකක් තියෙන යථා භූත ස්වභාවය. මේ ධර්මතා දෙක නොදන්නා කෙනාට මේ හිතේ තියෙන ගති ටික පේන්නේ රූපයක් හැටියට. එතකොට සතර මහා ධාතුව නිසා පහළ වෙච්ච නාම ධර්ම ටික, ඒ කියන්නේ දැන් ධාතුව නිසා මෙහෙමනේ පෙවුනේ, ඒ තේන සිද්ධියෙම එයා බලන්නේ දැන් අවිද්‍යාව නිසා මෙහෙ කියලානේ. ඔන්න ඔතනයි තියෙන මේ ගැටලුව. ඒ තේන දේ උපාදාය රූපය කියලා. උපාදාය කියලා කියන්නේ මහ භූතයන් නිසා පෙනෙන රූපය කියලා ලෝකයට හම්බ වෙන තැනක, අපිට මෙහෙම දකින තැනක ගත්තාම ඔතන යතහා ස්වභාවයේ ගවේෂණය කරන්නට ගියොත් ස්කන්ධ පංචකයක් තියෙනවා. අපිට රූපයක් පේනවද හිත නැතුව? නෑ. අපිට රූපයක් රූපයක් පේනවද වේදනා සංඥා සංඛාර කියන නාම ධර්ම නැතුව? නෑ. දැන් මෙතනදී අපි හිතන්නේ අපිට මෙහෙම රූපයක් පේනවා, ඇහැ තියෙනවා, මෙහෙම පේන රූපයක් තියෙනවා, හිත තියෙනවා, ඒ නිසා මේ පෙනෙනවා කියලා. දැන් මේ සිද්ධිය ගැන බලන්න. මෙන්න මේ සිද්ධිය ගැන හොඳට සියුම්ව හිතන්න. දැන් ඇහැ, හිත, රූපය කියන ධර්මතා තුනක් ගැන අපි හිතනවා. ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා ස්පර්ශ වුණා කියන අපිට පේනවනේ. දැන් ඇහැ උපදින්න ඉස්සර වෙලා, හිත උපදින්න ඉස්සර වෙලා අපිට රූපයක් ගැන දන්නවද? අපි රූපය කියලා එකක් ගැන දන්නවද? දන්නේ නැහැ. එහෙනම් මේ පේන අරමුණේ රූපය ගැන දැනුමාවේ කොහොමද අපිට? ස්කන්ධ පහකින් තොරව රූපය ගැන දැනුමක් එන්න පුළුවන්ද? බෑ. ස්කන්ධ පහක වැය වෙලා නේද රූපය කියලා දැනුමක් එන්නේ. දැන් ඇහැ නිසා, රූපය නිසා, හිත නිසා කියනකොට දැන් ඇහැ ගැන දැනගත්තේ කොහොමද? ඇහැ ගැන දැනුම ආවේ කොහොමද අපිට? ඒ ස්කන්ධ පහක. රූපය ගැන දැනුම එන්නේ කොහොමද? ස්කන්ධ පහක. හිත ගැන දැනුම එන්නේ කොහොමද? ස්කන්ධ පහක. දැන් ඔය එකක් එකක් ගන්න දැනුම එනවා නම් වෙන වෙනම අපිට ස්කන්ධ පංචකයක් ඕනේ නේද? ඕනේ. දැන් එක ධර්මතාවයක් ඇති උනේ කොහොමද? එක ධර්මතාවයක් හම්බ වුණාට පස්සේ ස්කන්ධ උපදින්නේ කොහොමද එහෙනම් අපිට? තේරෙන්නද කියන්නේ? ඒ කියන්නේ අපි රූපේ තියෙනවා, තියෙන රූපය නිසා අපි අරමුණ විඳිනවා, හඳුනනවා, කල්පනා කරනවා, දැනගන්නවා කියලානේ හිතන්නේ. දැන් ඔන්න තියෙන රූපය විඳින්න පුළුවන්, හඳුනන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඔන්න රූපය හම්බුනට රූපය හම්බුනේ මොන හිතටද මං අහන ප්‍රශ්නේ. දැන් උගලට රූපය කියලා දැනුමක් ආවට පස්සේනේ රූපය විඳින්න හඳුනන්න පුළුවන්. දැන් රූපය කියන දැනුම ආවේ, දැන් රූපය හම්බුනාට පස්සේ ඔන්න විඳින්නේ. දැන් රූපය ඉතල හම්බ වෙනවා, දැන් අරමුණ විඳින්න පුළුවන්, හඳුනන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, දැනගන්න පුළුවන්. දැන් රූපය හම්බුනානේ, ඔය රූපය හම්බුනේ මොකේදද? දැන් මං අහන්නේ රූපය ගැන දැනුමක් අපිට ආවට පස්සේනේ ඒක විඳින්න පුළුවන්. දැන් ඔන්න විඳිනවා හඳුනනවා කියන මේ හතර ස්කන්ධ ටික ඊට පස්සේනේ. දැන් හතර ස්කන්ධ ටික රූපය හම්බුනාට පස්සේනේ ආවේ. ඔයගොල්ලෝ රූපය හම්බ වුනේ මොන හිතටද? දැන් කොහොමද හතර ස්කන්ධයෙන් තොරව ඉතල රූපය හම්බුනේ? දැන් තේරෙන්නේ මං කියන්නේ? හරි හරි, මං අහන ප්‍රශ්නේ මේකයි. දැන් මේ මලක් දැක්කහම ඒ මල විඳින්න පුළුවන්, හඳුන ගන්න පුළුවන්, මල කියලා හිතන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඔන්න මල විඳින්න හඳුනන කල්පනා කරන දැනගන්න පුළුවන්. මල තමයි රූපය, ඒක විඳින එක වේදනාව, හඳුනන එක සංඥාව, හිතන එක සංකාරය, දැනගන්න එක විඥානය. රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඔය මල කියලා ඔයගලන්ට පෙවුනේ කොහොමද? හරි, දැන් මල පෙවුනට පස්සේ නේ ඔයගොල්ලෝ විඳින්නේ හඳුනන්නේ. දැන් මලනේ හම්බ වෙන්නේ වටාපත ගන්න. දැන් මේ වටාපත මේ රූපේ පේනවනේ, පෙවුනක විඳින්න පුළුවන්නේ. දැන් ඉස්සෙල්ලා විඳලා පස්සේ පේනවද, පෙවුනට පස්සේ විඳිනවද? හරි, එතකොට පෙවුන දෙන්නේ රූපේ, ඊට පස්සේ විඳින්නේ. හරි, දැන් කෙවුනේ මොකේදද? නාම ධර්ම නැතුව තේනවා රූපේ විතර. දැන් කෙවුනට පස්සේ නේවා විඳින්නේ. තේරෙන්නේ නැද්ද මං කියන්නේ? දැන් ඉතින් එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද? දෙයින් හිත දෙකක් තියෙනවා. දැන් මේක පේන්න එක හිතකුත් ඕනේ, තව හිතකින් විඳින්න හඳුනන කල්පනා කරන දැනගන්නත් ඕනේ. කොහොමද මේක වෙන්නේ? නෑ, දැන් මේ වර්තමානෙ වෙන්න එපා. චක්කු විඤ්ඤාණය. තේරෙන්නේ නැද්ද මං කියපු ප්‍රශ්නේ? තේරෙන්නේ නැහැ. ඈ, ඒ කියන්නේ පෙවුණු දෙයකටනේ අපි ඇලෙන්නේ හෝ ගැටෙන්නේ. හරි, ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හිතෙන්නේ. ඒක පෙවුණ එක. හිත දෙකක්ද? ඔන්න ඔය නිසා තමයි මම හැම වෙලාවෙම කියන සිද්ධිය මේ ගැන කියන්නේ. මම කියන්නේ අපිට පේනවා කියන තැන නිර්මාණය වෙන්නේ ස්කන්ධ පංචකයක් ඕනේ. ඊට පස්සේ ඒ ස්කන්ධ පංචකය, ස්කන්ධ පංචකයක් ගැටි නොදන්නාකම නිසායි පෙනෙන දෙයක් ගැන විඳින්න පුළුවන්කමක් අපිට හම්මන්නේ තව හිතකින්. එහෙම නැතුව මේ පෙනෙන අරමුණේම අපිට විඳිනවා කියන සිද්ධියක් වෙන්නේ නැහැ හැම වෙලාවෙම. ඒ කියන්නේ අපි අද හිතාගෙන ඉන්නේ රූප කියලා යමක් මෙහෙ තියෙනවා, තියෙන රූප තමයි අපි විඳින්නේ කියලා. නමුත් මෙතනදී මෙහෙ රූපයක් තියෙනවා නෙමෙයි, අපිට රූපය කියලා හම්බ වෙන තැන ඇත්ත දැක්කොත් මේක විඳිනවා කියන සිද්ධියෙන් අපේ මනස අතහැරෙනවා. එහෙම වුණොත් තමයි අපිට ගැලවීමක් තියෙන්නේ. අපිට රූපය හම්බ වෙන තැනක අපි රූපය විඳිනවා. අපිට රූපය හම්බ වෙන තාක් අපි රූපේ විඳිනවා. රූපයෙන් අපි මිදුණොත් අපිට රූපයෙන් මිදෙන්න නම් කොහොමද වෙන්නේ? මේ පංච උපාදාන ස්කන්ධේ නැත්තම් ස්කන්ධය අවබෝධ කරගන්න වෙනවා. අපිට මලක් කියලා යමක් පෙනෙනවනන්නේ විඳින්න පුළුවන්. මලක් කියලා රූපයක් හම්බ වෙනවා නම් ඒ රූපය අපිට විඳින්න පුළුවන්. දැන් මලක් කියලා බලන තැනක, පේන තැනක අපි වෙනද වගේ විඳින්න යන්නේ නැතුව මේ මල පේනවා කියන සිද්ධිය බැලුවොත් අපි අපිට තේරෙනවා මෙතන තියෙන ස්කන්ධ පංචකය කියලා. එතකොට මේ ස්කන්ධ පංචකය කියලා දකිනවා මිසක අපි මල කියලා දකින්නේ සතර මහා ධාතුවද, එහෙම නැත්නම් ඒ නිසා පහළ වෙච්ච විඳීමද, එහෙම නැත්නම් මේ හැඩේ පේන හැඩතල පේන සංඥාවද, නැත්නම් මේ සංඥාව ආරම්භය මල කියලා හිතන ගතියද, ස්කන්ධ පංචකයේ පැවැත්මක් හම්බෙන්න මිසක මල කියලා බහලන්න එකක් නැති වෙයි අපිට. ඒ ටික නොදක්කොත් ස්කන්ධ ටික අපිට ඔක්කොම ගුලි කරලා එක මලක් හම්බෙයි. මලක් හම්බුනොත් උන් අපිට ඇලෙන්න ගැටෙන්න පුළුවන්. දැන් අපි කිව්වේ මිරිඟුව නිසා හිතට විඳින බවක් හඳුනන බවක් හඳුනනවා කියනකොට වතුර වගේ පේනවා. මරිච කුපුමා සංඥා මිරිඟුවක් වගේ කියන නැති දෙයක් ඇති හැටියට පෙන්නනවා. හිතට ඔන්න සංඥාවක් පහළ වෙනවා. අපි ඒ ගැන හිතනවා. දැන් දැනගන්න ඔන්න බාහිර මිරිඟුව නිසා තමා තුළට දැනුම ආවා ටිකෙන් ටික. ඒ ධාතුවත් ඒක වින්ද හැඳුනුවා කල්පනා කරුවා ඔන්න ඔහොම. දැන් මේ ධර්මතා පහ යෙදිලා තියෙන තැනක ඔය ටික නොදැක්කොත් ඔය ටික ඔක්කොම කැටි කළා කැටි කළා අපිට හම්බ වෙන එක රූපයක් මොකද? වතුර. දැන් වතුර කියලා එකක් හම්බ වෙන තැනක අපිට හම්බ වෙන්නේ යට තියෙන මොකද? පහක් යෙදිලා. ඊට පස්සේ ඔන්න වතුර විඳිනවා, වතුර ගැන හඳුනනවා, වතුර ගැන හිතනවා කියලා ටිකක් අපිට පහළ වෙනවා. දැන් වතුර හම්බ වුණාට පස්සේ අපි වතුර විඳින්නේ, වතුර හඳුනන්නේ, වතුර ගැන කල්පනා කරන්නේ. දැන් මේ අවිද්‍යාව ඇතුළේ ඔක්කොම. නමුත් වතුර හම්බ වෙනවා කියන සිද්ධිය ඇත්ත වුණොත් ඒක නොවිඳ ඉන්නේ නැහැ. වතුර කියන එකෙන් අපේ මනස මිදෙන්න නම් අපිට වෙනව මොකද්ද? මෙතන තියෙන ස්කන්ධ ටික දකින්න නේද? ඒ වගේ මිරිඟුවේ වතුර පේනවා වගේ තමයි අපිට මේ මල මිනිසෙක් පේනවා කියන තැනක. ඊට පස්සේ මේ මිනිසයා විඳිනවා නැත්තම් මිනිසයා කැලෙනවා ගැටෙනවා කියන සිද්ධියක් අපිට වෙන්නේ. අපිට හැම වෙලාවෙම රූපයක් හම්බ වෙනවා නම් හම්බෙන රූපෙ මිදෙන විදිහට අපි බලන්න ඕනේ. ඒ කියන්නේ ලෝකෙට එක රූපයක් හම්බ වෙන තැනක අපිට තියෙන ධර්මතා පහ. ඇහැ කියලා අපි හිතන්නකො. ඇහැ කියලා එකක් හිතන තැනක ඇහැ කියලා දැනුමෙනකොට අපිට තියෙනවා ස්කන්ධ පහ. හිත කියලා හිතන්නකො. හිත කියලා හිතන තැන තියෙනවා ස්කන්ධ පහ. රූපය කියලා හිතන්නකො. රූපය කියලා හිතන තැනක තියෙනවා ස්කන්ධ පහ. එහෙම ඒ ස්කන්ධයට නුවණ ආවොත් උදේවයි දැක්කොත් මෙයාට ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේවෙන් මිදෙනව මනස. ලෝකෙන් මිදෙනව මනස. එහෙම නැති වුණොත් ඒ ටික ඇත්ත වෙනවා. දැන් ඔන්න ආපහු නිකන් පැටලුණා වගේ තීරලා වගේ ඉන්නේ නේද? එහෙමද? ඈ තේරුණාද? හැම යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධම්මං. යමක් සමුදේ ස්වභාව කොට ඇද්ද, ඇතිවීම ස්වභාව කොට ඇද්ද, ඒ සියල්ලම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියනකොට උපදින හැම ධර්මතාවයක්ම දැක්කොත් ඇති වෙන ඒවා නැති වෙනවා එකට එකතු කරලා ගන්න බෑ. එකට එකතු කරලා ලැබෙන අත්දැකීමක් නෑ. මොකද මෙහෙම සිද්ධියක් තියෙනවා. අපි රූපේ පේනවා කියන තැනක රූපයක් පේනකොට ඇහි කෘත්‍යත්වය වෙලා රූපේ කෘත්‍යත්වය වැය වෙලා, හිතේ කෘත්‍යත්වය වැය වෙලා, වේදනා සංඥා සංකාර කියන ඔය ඔක්කොම ටික වැය වෙලා ඕවා නොදන්නා තැනක ඉඳලා තමයි රූපේ කියන එක පේන්නේ අපිට. දැන් ආය වෙනම අමුතුවෙන් ඇහැ රූපය චක්කු විඥානය කෝව දකින්න යන්න එපා. ඕව නෑ මොකද. ඊට පස්සේ අපි පෙනෙන සිද්ධියට කැමති වුණා නම් අන්න ඒ වෙලාවේදී ඇහැට කැමති වෙලා, අපි හිතට කැමති වෙලා, චක්කු සම්පස්සේට කැමති වෙලා, චක්කු සම්පස්සෙන් උපදින වේදනාවට කැමති වෙලා, ඒ නිසා උපදින සංඥාවට කැමතිලා කියන සිද්ධි ටික ඔක්කොම එකට තියෙනවා. මොකද පේනවා කියන ධර්මතාවය නිර්මාණය වුණේ මේ ධර්මතාව ටික ඔක්කොම වැය වෙලා නිසා. එතකොට දැන් අපිට ඇහැ කියලා යමක් කතා කරනකොට රූපේ වැය වෙලා, හිත වැය වෙලා, චෛතසික වැය වෙලා, මේ ඔක්කොම වැය වෙලා තමයි ඇහැ කියලා ධර්මතාවයක් ගැන හම්බ වෙන්නේ. ඇහැ කියලා එකක් වෙනම හම්බ වෙන්නේ නැහැ. එතකොට එතනදී අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ මොහොතේදී ඒ ස්කන්ධ ටික යෙදিলা හම්බ වෙන දේ අපි කියමු පේන්නේ ඔක්කොම ස්කන්ධ ටික වැවිලා රූපේ නම් ඒ තේන රූපෙන් මිදෙන විදිහට හිටියොත් ඒ ස්කන්ධ ටිකම මිදිලා වෙලාවට එයා ඒ ඇහෙනුත් මිදිලා ඒ හිතෙනුත් මිදිලා ඒ ඔක්කොම ටිකෙන් මිදිලා ආයෙ දැන් ඇහෙන් මිදෙන්න වෙනම හිතන්න ඕනේ නැහැ. පේනවා කියන සිද්ධිය නිර්මාණය වුණේ ඇහැ හිත මේ ඔක්කොම ටික එකතු වෙලා නම් පෙනෙන දෙයින් මිදෙනකොට එයා මේ ඇහැ හිත චෛතසික ඔක්කොගෙම මිදිලා වෙලාවට ඇහැ හිත මේ ඔක්කොම ටික වැයවිලා නම් ඇහැ කියන දැනුමක් එන්නේ. ඒ ඇහෙන් මිදෙන්න බලනකොට මෙයා මේ ආපහු රූපෙ මිදෙන්න හිතන්න ඕනේ නැහැ. ඔක්කොගෙම මිදිලා. නමුත් මෙතනදී අපිට හම්බ වෙන්නේ එක දෙයයි හැම වෙලාවෙම. මොකද්ද? රූප විතරයි. ඇහැට ඔබපදෙන් රූප විතරයි. රූප හරහා ඇහැත් හම්බ වෙන්නේ අපිට. ඒ නිසා පේන රූපේට අහු නොවන විදියට හිටියොත් අපි මේ ඔක්කොගෙම ඩෙන්ටිකෙ මිදෙනවා. පේන රූපේට අහු නොවන විදියට, පේන රූපෙ මිදෙන විදියට හිටියොත් ඔක්කොම ඩෙන්ටිකෙ මිදෙනවා. පේන රූපෙ මිදෙන විදියට ඉන්න තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. රූපයක් පේනවා කියන තැනක ස්කන්ධ පංචකයක් දකින්න. රූපයක් පේනවා කියන තැනක ස්කන්ධ පංචකයක් දකින්න ගියොත් ඕගලන්ට වෙනවා එහෙ නිසා මෙහෙ ඇති වෙන සිද්ධියක් දකින්න වෙනවා. රූපය කියලා එකක් පෙනෙන තැනක ස්කන්ධ පංචකයක් තියෙනවා කියලා දකින්න ගියොත් මෙහෙන් බල්ල කවදාවත් ස්කන්ධ පංචකයක් දකින්න බෑ. එහෙ නිසා මෙහෙට පහළ වෙනවා කියන සිද්ධියක් හම්බ වෙයි. ඒ කියන්නේ රූපය පේනවා කියන තැනක රූපය විඳි මෙතන මෙහෙම සිද්ධියක් තියෙනවා. ධාතුව නිසා නාම ධර්ම ඇති වෙලා රූපය පේනවා කියන සිද්ධියකුත් තියෙනවා. ඒක නුත් ඒ නාම රූප දෙකම උපකාර කරගෙන රූපය දැකලා ඒ රූපය විඳිනවා කියන සිද්ධියකුත් තියෙනවා. ඕකයි මේ රැවටෙන්නේ අපි. ඒ කියන්නේ මිරිඟුවයි ජලය වගේ පේනවා, ජලය වගේ හිතට පේනවා කියන සිද්ධියක් තියෙනවනේ. ওই ටික ඒ ස්කන්ධ ටිකත් ඒක නොදන්නාකමත් කියන කෙලෙසිය ඇති වෙලා ඒ ස්කන්ධ ටිකට කෙලෙසිය යෙදিলা වතුර කියලා එකක් වෙන්නවා. ඊට පස්සේ වතුර කියන එක භූමිය කරගෙන රූපය කරගෙන වතුර විඳිනවා හඳුනනවා කල්පනා කරනවා දැනගන්නවා කියලා තව එකක් තියෙනවා. ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියලා අපිට හම්බ වෙන දෙකක් තියෙනවා නේද? මෙන්න මේක. මෙන්න මේ සිද්ධියයි මේ පැටලෙන්නේ ඔයගොල්ලන්ට. වතුර ගැන විඳින්න ගියොත්, හඳුනන්න ගියොත්, කල්පනා කරන්න ගියොත් ඒක බාහිරින් හම්බ වෙන සිද්ධියක්මයි අපිට. එතකොට මිරිඟු හම්බ වෙන්නේ නැහැ, සිතුවිලි හම්බ වෙන්නේ නැහැ, චෛතසික හම්බ වෙන්නේ නැහැ. කෙලින්ම රූපයක් හම්බ වෙනවා බාහිරින් රූපය විඳිනවා පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණේ. තේරුණාද? ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියලා දෙකක් තියෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් පංච උපාදාන ස්කන්ධය නිරුද්ධ වෙනවා. පිරිසිදු දකින්න පුළුවන්. පංච උපාදානස්කන්ධේ රූපය කියන එක ඇති වෙන්නේ මෙහෙමයි නේද කියලා දකින්න පුළුවන්. රූපය කියන එක නැති වෙන්නේ මෙහෙමයි නේද කියලා දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමු මිරිඟුවත් ඒ නිසා පහළ වෙන චෛසික ටික කියන මේ නාම රූප දෙකත් අවිද්‍යාවත් කියන එක එකතු වෙලා තමයි උණු රූපය හැදෙන්නේ. උණු උපාදාය රූපය හැදෙන හැටි. ඊට පස්සේ අවිද්‍යාව නැති වුණොත් මේ ස්කන්ධ නැති වුණොත් මේ රූපය නැති වෙනවා. රූපය නැති වෙන හැටි. දැන් ඒ ඇතිවීම නැතිවීම නොදක්කොත් රූපය කියලා එකක් අපිට ඇති බවටම හම්බ වෙනවා. එහෙම වුණොත් හැම වෙලාවෙම ඒ රූපය අපි විඳිනවා, හඳුනනවා, කල්පනා කරනවා, ආයත රූපයේ මනසින් අරමුණු කරනවා, ආයත රූපය බලන්නේ, ආයත රූපයේ විඳිනවා, හඳුනනවා, කල්පනා කරනවා, දැනගන්න, ආයත රූපය බලන්නේනවා කියලා උඩින්ම කරකිනවා එකක. ඔන්න බලන්නේනවා වතුර තියෙනවා කියලා දැක්කේ, ඒ වතුර වින්දා බලාගෙනම වතුර විඳලා හඳුනලා වතුර හොඳයි කියලා පැත්තකට යනවා. ගිහිල්ලත් වතුර සිහි කරනවා. සිහි කළත් ආයත් බලන්න එනවා. ආයත් වතුර ගැන බලනවා. ආයත් වතුරම විඳිනවා. ආයත් පැත්තකට ගිහලා වතුරම සිහි කරනවා කියලා දැන් උඩින් හැදිරෙන්න බෑද? උඩින් කැරකෙනවා ලෝකෙ. හිතෙන් හිතුවත් වතුර වලක ඉන්නේ, ඇහින් දැක්කත් වතුර වලක ඉන්නේ විදිහට ඉන්න පුළුවන්. ඔක තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන්නේ. එතකොට පංචස්කන්ධ ලෝකය කියලා කියන්නේ මේ චක්‍රෙන් මිදෙනවා. වතුර වලින් මිදෙනවා. වතුරෙන් මිදෙනවා. ඒකට දකින්න තියෙන මොකද මේ නාම රූප දෙක පිළිසින් දකින්න. ditthi visuddhi. මේ අපිට වතුර කියලා හම්බ වෙන තැන විඳිනවා සිහි කරනවා කියලා එකක් මෙච්චර කල් කළේ, දැන් වතුර කියලා අපිට හම්බ වෙන සිද්ධිය පිළිසින් දකින්නවා. ඒ වගේ දැන් අපි මෙහෙම බලනවා, මේ මිනිස්සයෝ කියලා පේනවා, මිනිස්සයෝ ගැනම විඳිනවා, හඳුනනවා, හිතනවා, පැත්තට ගිහිල්ලා මිනිස්සයෝ කියලා කල්පනා කරනවා, ආයෙත් ඇවිල්ලා මිනිස්සයෝම බලනවා දකින්නවා, ආයත් මිනිස්යෝම විඳිනවා හඳුනනවා, ආයත් පැත්තකට ගිහිල්ලා සිහි කරනවා, ආයත් සිහි කරන මිනිස්යෝ බලන් දෙනවා. මේ උඩින්ම දැන් එකක කැරකෙනවනේ අපි. කැරකෙන. යම් වෙලාවක මිනිස්යා කියලා හම්බ වෙලා තන මොකද්ද ඇත්ත කියලා බලන්න ගියෝ. අන්න එතකොටයි මේ මං කියන සිද්ධිය හම්බ වෙන්නේ. මේ දැන් ලෝකෙට නෙමෙයි. මේ ලෝකෙ මිදෙනවා නම් යම් කිසි කෙනෙකුට, එයාට මේ චක්‍රය හරියන්නේ නැහැ. චක්‍රයෙන් වෙන් වෙන්න වෙනවා. ඔව්, දැන් අපිට මිනිස්සෙක් පේනවා. පේන මිනිස්සයා ගැන දැන් තණ්හාව ඇති කරගන්න. පැත්තකට ගිහිල්ලා ආයෙත් මිනිස්සයා ගැන සිහි කරනවා. ආයෙත් බලන් දෙනවා. දැන් ඔකට මම අර කියන්නේ මෙහෙම එකක්. දැන් තිරසංගත සතෙක් පොකුණකට එබුණොත් උන තමන්ගේ ඡායාව වැටෙනවනේ. දැන් තමන්ගේ ඡායාව හැටියටම දන්නේ නැහැ. දන්නේ නැතිකම හින්දා, ඇත්ත නොදන්නාකම හින්දා මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගන්නව මොකද? තව සතෙක් ඉන්නවා කියලා. ඔන්න ඉන්න සතාට කැමැත් අකමැත් දෙක ඇති කරගෙන ඉන්නවා. පැත්තකට යනවා. පැත්තකට ගිහාම හිතේ එක සිහි කරනවා. හිතේ සිහි කරනකොට එයාට පේන්නේ මේ පොකුණේ ඉන්නවා වගේ, බාහිර ඉන්නවා වගේ දැන් සතා. ආයෙත් බලන්න එනවා. බලන්න එබුණු හින්දා මේ තමන්ගේ ඡායාව වැටෙනකොට ආයෙත් දැන් හරි මේ ඉන්නේ. දැන් ඒබුනේ හින්දාමයි තියෙන්නේ. නමුත් එයා හිතන්නේ මොකද්ද? මේ ඉන්නේ හින්දාම හම්බ වෙනවා කියලා. උන්න ආයෙත් හයියෙන් තව ටිකක් හයියෙන් බුරනවා. බුරලා එහෙම කෙනෙක් ඉන්නවාමයි කියලා යනවා. දැන් මෙයා දිහා බලන්ද ඇහෙන් බැලුවත් තව සතෙක් ඉන්නවා, හිතෙන් හිතව සතෙක් ඉන්නවා. මෙයා දැන් දෙන්නෙක් එක්ක නෙමෙයිද ඉන්නේ? මෙයාගේ ලෝකෙ හිස්ද? ওই වගේ වතුර වලවල් 10කට විතර ඒබුන බල්ලෝ රෑනක් එක ඉඳීනේ. ඔය සිද්ධියම නෙමෙයිද මේ කරලා තියන්නේ අපි? දැන් සෙනඟ ගොඩාක් එක මේ ඉන්නේ. ඒ සිද්ධියම නෙමෙයි කරලා තියන්නේ. දැන් මේ ඉදිරි යමක් වෙනකොට මේ අපේම ඡායාව කියලා අපිට පේන්නේ නැහැ. ධාතුව නිසා මනසටම පහළ වෙච්ච මේ ඡායාව කියලා අපි දන්නේ නැහැ. ඇත්ත නොදකිනකොට අර්ථ සංගත සතා තමාගේ ඡායාව කියලා නොදන්නකොට දෘෂ්ටියක් ඇති වෙන තව සතෙක් ඉන්නවා කියලා, බාහිරින් කෙනෙක් ඉන්නවා කියලා, ඒ වගේ මේ මගේම ඡායාවයි කියලා හම්බ වෙනකොට අපි ඒක නොදන්නකොට දෘෂ්ටියක් ඇති වෙන මේ කෙනෙක් ඉන්නවා කියලා දැන් හිතා ගන්නවා. හිතාගෙන බුරනවා කියලා කියන්නේ එයා බුරුණා වගේ ඉන්න කෙනාට බයිනවා, ඉන්න කෙනා එක හිනාවෙවි ඉන්නවා දැන් මනසේ. ඔන්න දැන් ඇහෙන් බැලුවක් කෙනෙක් එක්ක ඉන්නවා. දැන් පැත්තකට ගියාම ඔන්න මෙහෙම කෙනෙක් ඉන්නවා කියන එකෙන් ඉන්නේ. ඉන්න කෙනා බලන් දෙනවා. ඔන්න ඇස් ඉදිරි පිටර මේ දහත් වෙනකොට ආයෙත් මේ සංඥාව පහළ වෙනවා. ආයෙත් තමන්ගේ ඡායාවම ඡායාව කියලා දන්නේ නැහැ. ආයෙත් හිතා ගන්නවා මෙහෙ කෙනෙක් ඉන්නවා. දැන් අපි ඇහෙන් බැලුවා තව කෙනෙක් ඉන්නවා, හිතෙන් හිතුවා තව කෙනෙක් ඉන්නවා. දැන් ওই වගේ අරමුණු 100ක් බැලුවොත් 100 දෙනෙක් එක්ක ඉන්නේ. 1000ක් බැලුවොත් 1000ක් එක්ක ඉන්නේ. ලක්ෂයක් බැලුවොත් ලක්ෂයක් එක්ක ඉන්නේ. ඉතින් ලෝකෙ හිස් නැහැ. බොහෝ පිරිසක් එක්ක ඉන්නේ. නමුත් කවදාවත් අපිට ඒ ශුන්‍යත දර්ශනේ අහු වෙන අර සතාට, ඒ සතා තනියම ඉන්නේ කියන එක කවදාවත් අහු වෙයිද? අහු වෙන්නේ නැහැ. අහුවෙනවා නම් තමන්ගේ ඡායාව තමන්ගේ ඡායාව කියලා දකින්න ඕනේ නේද? ඒ වගේ මෙතනදී දැනට කෙටි ක්‍රමයක් තමයි මම මේ උපාදාය රූපය ගැන කතා කරලේ. ඇත්ත තමයි අපිට උපාදාය රූපය කියලා හම්බ වෙන තැනක නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන කියන තැනකින් තමයි මිදෙන්න තියෙන්නේ. නමුත් සතර මහා ධාතුව නිසා හිතට පහළ වෙන්නේ නාම ධර්මයි කියන එක අපිට පේන්නේ නැහනේ. ඒකට උපායක් තමයි දැන් මම මේ මෙහෙම මතක් කරන්නේ. දැනට ගන්න මෙහෙම පේනවා කියන මට්ටම. ඒ කියන්නේ තාම අපි දක්ෂ නැහැ ධාතු ඉඳන් මෙහෙට පේන්නේ කියන එක බලා ගන්න. මේ උපායක් මම මේ කියන්නේ. අපිට හුරු තියෙන්නේ මාස්ත්‍රෝ කියන්නේ කෙලස් කියන්නේ මෙහෙ තියෙනවා කියන තැනීමයි හුරු. දැන් මේ මෙහෙම තියෙනවා කියන බල මෙහෙම බලන ගතිය ඉස්සෙල්ල නැති කරන්න ඉස්සෙල්ල ඒකේ බලය අඩු කර ගන්න වෙනවා. ඒකට උපායක් හැටියට තමයි මෙච්චර මේ උපාදාය රූපේ කියලා බලන සිද්ධිය දිහා බලනද අපිට මේ පේන දේ බලන්න මෙහෙම පේන තැනක තියෙන සතර මහා ධාතු කියලා බලන්න කියන්නේ. මේකද අයින් කරන්න ඕනේ, මෙහෙම බලන සිද්ධියද අයින් කරවන්න ඕනේ කවදාහරි? මේ උපායක් මේ දැන් කියන්නේ මම. ඒ කියන්නේ යම් දවසකදී රූපය කියලා විදර්ශනා කරන්න තියෙන වටපිටාවද අතහැරෙන්න ඕනේ. නමුත් එකපාරට එහෙම කරන්න බෑ. මේ නාම රූප දෙකක් කියන එක දකින්න මට්ටමට එන්න ඕනේ. නමුත් බෑ, තාම මෙහි කියන එක බලවත් වැඩි. ඒ නිසා මෙහි තියෙන්නේ කියලා බලන බලය අඩු කරන්න ක්‍රමයක් තමයි මම මේ මහභූත සහ උපාදාය කියන එක දැනට පෙන්වන්නේ හැම වෙලාවෙම. ඒකෙදි උපාදාය රූපය කියන එක දකින්න කිව්වා මම කොහොමද? ඡායාවක් වගේ කියලා. අත නිසා, බාහිර ආලෝකය නිසා, ඉඩ අවකාශය නිසා, තුන් දෙනා නිසාම පහළ වෙන ඡායාවක්. එතකොට මේ ඡායාව හුදු ඡායා මාත්‍රයක් නිසා කවදා සැප දුක් විඳින්න පුළුවන් යමක් නැහැ. ඒ වගේ අත වගේ දකින්න කිව්වා පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව. ඒ සතර මහා ධාතුව තියෙන තැනක හිත නිසා, ඇහැ නිසා අපිට හැඩතලයක් පේනවා. දිත්තේ දිත්තමතං කියන පෙනීම පෙනීම මාත්‍රයක් මිසක කවදාවත් වෙනදී අල්ලන්න බෑ. මම ඔකට තව උපමාවක් කියන්නේ. උපාදාය රූපේ වර්ණ රූපේ කියන එක මෙන්න මේ අදහසින් දකින්න. වතුරකට වතුරක් ගාව තියෙන, පොකුණක් ගාව තියෙන ගහක් හරි නැත්නම් අපේ මූණ බැලුවොත් වතුරේ ඒ ඡායාව වැටෙනවා නේද? හොඳයි, ඡායාව අල්ලන්න කියලා අත දැම්මොත් අපි, අපේ අත හැපෙන්නේ කොහෙද? වතුරේ. කවදාව ඡායාව අහුවෙන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන්ද? ඒකෙන් සැප දුක් ස්පර්ශ කරගන්න පුළුවන්ද? බෑ. උපාදාය රූපයේ දකින්න, මෙතන දකින්න දැන් මේ එළඹ සිටින තැන වතුර වගේ, වතුරේ පතිත වෙලා තියෙන ඡායාවක් වගේ දකින්න මේ පෙනෙන බව. මේ පෙනෙන දේ අල්ලන්න ගියොත් මහ භූතයේ අත ඇපිලා හිටී මිසක පෙනෙන දේ අහුවෙන්නේ නැහැ. උපාදාය රූපය කියලා කියන්නේ එදඳු මට්ටම. එතනත් වතුරේ පේන ඡායාව උපාදාය රූපයක්. වතුරක බැලුවොත් මූණ බලන්න දෙයිද අපිට? පුළුවන්. හොඳයි, පේන දේ අල්ලන්න බලන්න. පෙනෙන දේ පෙනීම මාත්‍රයක් මිසක දිත්තේ දිත්තමත්タン වෙන්න ඕනේ. දකින දේ දකින්න විතරමයි පුළුවන්. ඒකෙන් කියනවා කවුදවත් ඒක අල්ලන්නවත් බැහැ. ඒකෙන් සැප දුක් විඳින්න බෑ. පේන දේ අල්ලන්නේ කියලා අත දැම්මොත් අත හැපෙන්නේ කොහෙද? වතුරේ. ඒ විදිහටම දකින්න මේ පේන දේ. එතන වතුර වෙනුවට මෙතන දකින්න සතර මහා ධාතුව, පෙනෙන දේ දකින්න මේ පෙනෙන දේ දකින්න පොකුණේ පෙනෙන ඡායාව වගේ. පෙනෙනවා දැන් මෙහෙම. මේ අඩු පහඩුවක් නැතුව කණ්ණාඩියක් ඉදිරි පිටර ගියාම පොකුණකට වැටෙනවාම ඡායාව වැටෙනවා වගේ මේ පේනවා ඡායාව. නමුත් මේ පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් මේ අත හැපිලා හිටි කොහෙද? සතර මහා ධාතුවේ මිසක උපාදාය රූපේ අහු වෙන්නේ නැහැ. ඒකයි එක දිත්තේ දිට්ට මතන් දැකීම මාත්‍රයක් විතරයි. වතුරේ තියෙන ඡායාව දකින්න විතරමනේ අපිට පුළුවන් නේද? පැත්තකට ගිහලා හිතෙන් සිහි කෙරුවොත් ඒකද දැකපෙක නෙමෙයි මනෝ සම්පස්යෙන් උපදින එක. ඒකේ ගඳ සුවඳ බලන්න ගියොත් වතුර පල් වෙලා තියෙනවා නම් වතුර පල් වෙච්ච නිසා ගඳ සුවඳයි මිසක පෙනෙන දෙයෙන් ගඳ සුවඳ එනවද? රස විඳින්න ගියොත් වතුරේ තියෙන රස පැණි රස හෝ තිත රසක් තියෙනවා නම් ඒකේ මිසක අර ඡායාවේ රසයක් එනවද? අල්ලන්න ගියොත් වතුර ස්පර්ශ වෙයි මිසක අර ඡායාව ස්පර්ශ වෙනවද? ඒ වගේ මේ පෙනෙන දේ වතුර වගේ දකින්න මහ භූත රූපය පෙනෙන දේ අල්ලන්න කියලා ගියොත් අත දැම්මුත් මහ භූතිය හැපිලා හිටියි. ගන්ධ සුවඳක් આવුත් මේ මහ භූතයන්ගේ ඇතුළු කරන වර්ණ ගන්ධ රස ඕජා කියලා තිර සුද්ධාෂ්ටක ඒ නිසා මහ භූත නිසා ඇති වෙන ගන්ධ සංඥාවක් දැනීම මිසක ඒ පෙනෙන දේ නෙමෙයි. රසයක් තිබුණු මේ මහ භූත නිසා උපදින තව රසයක් දිවට දැනීම මිසක මේ පෙනෙන දේ නෙමෙයි. එතකොට පෙනෙන දේ පෙනීම මාත්‍රයක් විතරයි නේද වතුරක තියෙන ඡායාව? ඒ වගේ දකින්ද උපාදාය රූපේ ඔන්න ඔය විදිහට දකිනකොට මේ උපායයන් ඕගලන්ගේ මෙහෙට බලන්න තියෙන බලය අඩු වෙනවා. මෙච්චර කාලයක් දරුවමයි පේන්නේ, ගෙදරමයි පේන්නේ, අම්මමයි පේන්නේ කියලා මේ ඇත්තම වෙලානේ. මේ ඇත්තම වෙච්ච කෙලෙස්ේ රළුව තියෙද්දි පේන්නේ මෙහෙ කියලා බලාගන්න බෑ. ඒකටයි මේ උපාදාය රූපය පිළිසින් දකින්න උපායක් මේ කියන්නේ. ඒක පටලවා ගන්න එපා. ඔය විදිහට උපාදාය රූපයේ අර්ථ දක්ව ගන්න අර පොකුණට තියෙන මේ උපමා ඔගලන්ට හරි වටිනවා. ඔගල හොඳට මතක තියාගන්න. අරමුණ සම්මර්ෂණය කරනකොට මම මේ ඔගලන්ට කියලා දෙනවා වගේ කෙනා කෙනා තමන්ට උගන්න ගන්න උගන්නන්න. මෙහෙම යමක් පේනකොට සිහි කරගන්නවා වතුරට වැටුණු ඡායාව. හොඳට වතුරක වැටුණු ඡායාව සිහි කරගන්නවා. අනේ වතුරේ තියෙන වතුරටත් හොඳට අංගපසංග ඔක්කොම ඇති මිනිස් රූපේ වැටෙනවා තමයි. නමුත් ඒ වැටුණු මිනිස්යව රූපේ බල අතදා අල්ලන්න කියලා අත දැම්මොත් අත වතුරේ නම් හැපිලා ඉඳී රූපේ නම් අල්ලන්න බෑ නේද? ආ ඒක උපමා කරගන්න. එහෙනම් ඒ වතුර වගේ මෙතන පවතින ස්වභාවය සතර මහා ධාතුයි. ඒ ධාතු ඇසුරු කරගෙන මෙහෙම හැඩයක් පේනවා. මේ පේන දේ අල්ලන්න කියලා ගියොත් අත හැපිලා හිටියේ සතර මහා ධාතු නම් පේන දේ අහුවෙන්නේ නැහැ නේද? පේන දේ දිහා බලාගෙන ඉන්නකොට ගඳ සුවඳක් ආවුද වතුර පල්ලෙලා තියෙනවා නම් ගඳ සුවඳ එයි. ඒත් මේ පේන දේෙන් එනව නෙමෙයි නේද? ඒ වගේ මෙහෙම ගඳ සුවඳක් එනවා මේ පේන දේ ඇතුළු කරගෙන තියෙන සතර මහා ධාතුව නිසා මේ ගඳ සුවඳ එයි. ඒත් මේ පෙනෙන දේෙන් ගඳ එනව නෙමෙයි නේද? ඈ මේ ආයතන වෙන් වෙනවා වේගෙන්. මේ උපමාවෙන් අපි මේ ආයතන එකට බැඳිලා තියෙන කවුමයි මේ සංයෝජනෙ? ආයතන වෙන් වෙනවා වේගෙන්. ඊට පස්සේ රසයක් දැනුණොත් මේ වතුර පැණි රස හෝ තිත්ත රස නම් ඒ නිසා රසයක් දැනේ මිසක පෙනෙන දෙයින් රස එනවා නෙමෙයි නේද කියලා බලනවා. ඒ වගේ දකිනවා මේ පෙනෙන දෙයින් රස එනවා නෙමෙයි මේ ධාතුව නිසා එන රස. ඇහැට පෙනෙන දේ අනිත් ආයතනයන්ගෙන් වෙන් කරනවා. අනිත් ආයතන පේන දෙයින් වෙන් කරනවා. ওই විදිහට බලනද මෙහෙම බලනකොට හොඳට නුවණ එනවා. ඒ විදිහට උපමා උපමේය දක්ව ඔන්න බලනකොට මේ පේන දේ හුදු පෙනීම මාත්‍රයක් විතරයි. තව උපමාවක් ගත්තොත් අර කියන්නේ දැන් අපේ කර්මෙට මේ මැවිලා තේන්නේ අර මං කිව්වේ අර කුණ්ඩදාන මහරහතන් වහන්සේ ගැන කිව්වේ නේද? කුණ්ඩදාන මහ රහතන් වහන්සේ පිටිපස්සේ නිතරම ස්ත්‍රියක් යනවා එනවා වගේ අන්තිමට පේනවා මේවිලා. මේ කර්මජ රූප කියන්නේ ඕවා. ඒ කියන්නේ කර්මජ රූප වලින් හදලා පෙන්වන ලෝකෙම මේ වගේ ධාතුයි අපිට මෙහෙම ලැබෙන නිසා මේ අපි සැප දුක් විඳින්නේ. එතකොට මේ විදිහට මේ පේනවා කියපු වර්ණ රූපයේ උපාදාය රූපය බලනකොට මේ විදිහට උපාදාය රූපය බලනකොට පෙනෙන දේ තියෙනවාමයි කියලා ඇත්ත වෙච්ච ගතිය ටිකක් අඩු වෙනවා. පෙනෙන දේ විඳින්න පුළුවන්මයි, පෙනෙන දේ රස බලන්න පුළුවන්මයි, පෙනෙන දේ ගඳ සුවඳ බලන්න පුළුවන්මයි, පෙනෙන දේ අල්ලන්න පුළුවන්මයි කියන ගතිය අඩු වෙනවා ටික ටික. ඒ ගතිය අඩු වෙනවා කියලා කියන්නේ දුවම වෙච්ච එක අඩු වෙනවා, පුතාම වෙච්ච එක අඩු වෙනවා, රත්තරම්ම වෙච්ච එක අඩු වෙනවා. මේ ගෙවල් දොරවල් වාහන මේ යාන වාහන මිල මුදල් කියලා ඒ වස්තුව එහෙම වෙච්ච ගතිය මේ අඩු වෙන්නේ. ඔන්න ඔය ගතිය අඩු වුණොත් එයාට පුළුවන් ධාතුව තියෙන තැනක මෙහෙට නේද පේන්නේ කියන ටික ඉතුරුම බලා ගන්න. එදාට මෙහෙ බලන්න ඕනෙම නැහැ. කෙලින්ම යථා ස්වභාවිත හිත තබ්බලා එහෙ නිසා මෙහෙ කියලා බලන්න පුළුවන්. අද මම මේ ඇත්ත වෙනම කියලා ආපහු මේ උපාදාය රූපය මහභූත නෙමෙයි, ඒ නිසා ඇසුරු කරන උපාදාය මට්ටමක් විතරයි කියලා ඕගලන්ට වෙනම මේ කියලා දෙන්නේ උපායක්. මේ යථාර්ථයට આવුත් මේ ටික ඕනෙම නැහැ. නමුත් එතෙන්ට ගන්න බෑ. ඇයි ඒ? අද අපේ සංයෝජනයේ බලවත් වැඩි. උපාදාය රූපය, උපාදාය රූපයක් නෙමෙයි ඒක මහභූතයක් වෙලා අපිට තියෙන්නේ. මොකද ඒ තුල පය ගහලා අපි ඉන්නේ. අපිට මේ වතුරක වැටලා තියෙන ඡායාවක් නෙමෙයි මුළු ආත්ම භාවයම තියෙන ඡායා මාත්‍රයක් නෙමෙයි මුළු ආත්ම භාවයේ තියෙන ජීවිතයක් වෙලා මේ වර්ණ සටහන තියෙන්නේ. දිත්තේ දිත්තමත්තන් නෙමෙයි අපිට ආයතන 6 නෙමෙයි ආයතන 6ට වැඩි තව ආයතන නෙමෙයි ඒවත් ඔක්කොම ක්‍රියා කරන්න පුළුවන් එකක් ඇටියට තියෙන්නේ මේ ආයතන. ඉතින් ඒ ඉබ්බන්දු තැනක අපේ මනස තියෙන නිසා ඒ බලය අඩු කරන්නයි මේ විදිහට මේ පෙන්වන්නේ. එතකොට හොඳට මතක තියාගන්න දැනට බලන්න උපාදාය රූපය කියන තැනින් ඇහැට පෙනෙනක උපාදාය රූපයක්, කනට ඇහෙනක උපාදාය රූපයක්, නාසයට දැනෙනක උපාදාය රූපයක්, දිවට දැනෙනක උපාදාය රූපයක්. හැබැයි කයට ගැටෙන එක මාබුතයි. එතකොට ඇහැට පෙවුනොත් ඡායාවක්, අත දැම්මොත් වතුර හැප්පෙනවම ඡායාව හැප්පුන්නේ නැතුව වතුර හැප්පෙනවම. ඒ වගේ ඒ උපමාවල් අරගෙන මේ අරමුණු දකින්න වෙලාවට විදර්ශනා කරන්න. හිතට සිහි වෙනකොට, දරුවා කියලා සිහි වෙනකොට හොඳට දකින්න. හිතට සිහි වෙන අරමුණේ දරුවා කියලා පේන සටහන හොඳට ගන්න. මේ සටහන පේන්නේ හිතට නේද? ඒ දරුවා අල්ලන්න කියලා ගියොත් මේ අත හැපිලා හිටි සතර මහා ධාතුවේ, නමුත් මෙහෙම සටහනක් ගියේ ධාතුවේ නෑ නේද? මනෝමයෙන් හිතනවා. බලන්න කියලා ගියම ඒ ධාතුව නිසා මෙහෙට පෙනෙයි මිසක පේන දේ අල්ලන්න කියලා ගියත් අර අත වතුර හැපිලා හිටන වගේ ධාතුවේ හිටි, එහෙනම් එහෙ තියෙනව නෙමෙයි මෙහෙට නේද? එහෙම යනකොට හොඳට පේනවා තියෙන්නේ වතුර ඡායාවක් පෙනීම මාත්‍රයක් මිසක තියෙනව නෙමෙයි කියන එකෙන් පේනවා. මේ විදිහට ඔන්න ওই විදිහට ටික 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 මේ යද්දි යද්දි වටපිටාව බලද්දි පෙනෙද්දි හොඳට මේ උපාදාය රූපය කියන එක පිරිසිඳ දකින්න උත්සාහවත් වෙන්න. උපාදාය රූපය කියන එක පිරිසිඳ දකින්න කියන්නේ හරයක් නැති බවින් පේන්න ඕනේ. හරයක් නැහැ කියන්නේ ජීවිතයේ පිහිටක් සරණක් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් වතුරක තියෙන ඡායාව දැක්ක කියලා ඒකේ පිහිට සරණක් ලබා ගන්න පුළුවන්ද? හීනෙන් ඕගලන්ට මොන හරි රූපයක් වුණාම ඒ හීනෙන් ඕගලන්ට මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්ද ඒ රූපෝලේ? බෑ. ඒ හීනෙන් පේන මට්ටමේ රූපමයි මේ සප්න උපමා කාම. කාමයේ කියන්නේ හීනයක් වගේ කියලා කියන්නේ. මේද හීනයක්, ඒද හීනයක්. මේ හැඩේ හීනෙන් දැක්කොත් අපිට කොහොමද පේන්නේ? මේ විදිහටමයි. මේ හැඩේ හීනෙන් දැක්කොත් කොහොමද පේන්නේ? හීන. දැන් දැක්කොත් ඒත් මෙහෙමමයි. දැන් එතකොට හීනෙනුත් මෙහෙමනම් පේන්නේ, හැබැයිකත් මෙහෙමනම් පේන්නේ. කෝකටද හීන කියන්නේ? ඇයි මේකට හීන කියන්නේ? ඇයි මේකට ඇත්ත කියන්නේ? ඒකට හීන කියන්නේ ඇයි? ඈ? හරි. හීනෙන් දැක්කොත් මේ හැඩේ මෙහෙමම පේනවද නැද්ද? ඒ පේනකොට මේක වටාපත කියලා හිතෙනවද නැද්ද? හිතෙනවා. එතකොට පේන්නේ මේ හැඩේම නම් හිතෙන්නේ වටාපතම නම් ඒක හීනයක්ලු. දැන් පේන්නේ කොහොමද? ඒත් මේ හැඩේම පේනවා දැන් වටාපත කියලා හිතනවද නැද්ද? හිතෙනවා. දැන් හැඩ හැඩ පේන්නේත් එහෙමනම්. දැන් මේකේ එකක් හීන එකක් ඇත්ත උනේ කොහොමද? ප්‍රශ්නේ. හරි. ප්‍රශ්නයක් නේ. පේන්නේ එකම විදිහට, දැනගන්නේ එකම විදිහට, එක පැත්තකට හීනලු, එක පැත්තක් ඇත්තලු. ඉතින් හීන වෙනවා නම් දෙපැත්තම හීන වෙන්න ඕනේ, ඇත්ත වෙනවා නම් දෙපැත්තම ඇත්ත වෙන්න එපා. ඈ මොකද්ද? මට තේරෙන්නේ ඒ කොයි වෙලාවටද හීනේ හීනේ. ඒක දැන් ඔය එහෙනම් දැනුත් හීනයකේ තීනයක් වෙන්න බෑනේ. එහෙනම් මේක ඇත්ත වෙන්නත් ඒක බොරු වෙන්නත් බෑනේ. ඈ එහෙනම් මේ ලෝකේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියලා තියෙන්න පුළුවන්ද ඔයගලන්ට? දැන් එහෙනම් යන්න එපා කවුද? ඉතින් හීන නම් යන්න ඕගලන්ට එහෙම දේවල් තියෙනවද? හීනෙන් නැගිට්ටහම ඒ දේවල් වලට අපෝ හොයාගෙන යනවද ඔයගොල්ලෝ? මං අහන්නේ ඒව ඇත්තටම ඔය කතා කරන විදිහට හීන නම් දැන් යන්න මොනවද තියෙනවද ඔයගලන්ට? එහෙනම් යන්නේ. ආ යන්නේ යන්නේ කොහෙද එන්නේ? නැති තැනක් එයා හීනෙන් දැක්කහම පුළුවන්ද නැති තැනක් මවාගෙන යන්න හීනෙන් දැකපු එක හොයාගෙන? බෑ. එහෙනම් දැන් යන්නේ. ඒ කියන්නේ මේක ඇත්ත වෙලා නේද? ටිකක් හරි හීනයක් කියලා කිව්වට අපි කටපුරුක දිවපුරුක යන්න බෑ කියනවා. මේ ඒ දැකපු එකට හීනයක් කියලා රැවටෙනවා. මේකට දැන් මං ඉදිරිපිට ඔයගොල්ලෝ හීනයක් කිව්වට මේක හීනයක් නෑ. ඔයගලන්ට මේක ඇත්ත වෙලා කියන එක කියන තව ටිකකින් යන්නේ. හීනයක් නෑ යන්න තරක් නැති වෙන්න ඕනේ. ඒ අහුවෙන සතර මහා ධාතුවනේ. හීනෙදිත් නෙමෙයි දැන් අහුවෙන්නෙත් නෑ. හීනෙදිත් පේන සේන සිද්ධිය ගැන මං ආනේ අල්ලන එක නෙමෙයි. මම අහුවේ පේන සිද්ධිය ගැන. අල්ල හීනෙන් අල්ලන එකක් ගැන කිව්වේ නැහැ. නමුත් හීනෙනුත් වටාපත ඇල්ලුවොත් ඒ ස්පර්ශයම දැනෙනවා. මනසටත් ඒ ස්පර්ශයම දැනෙනවා. නමුත් මේ අවස්ථාවේදී මම ස්පර්ශය ගැන නෙමෙයි කිව්වේ, පෙනෙන දේ ගැන. හීනය කියන එක හීනයක් වුණොත් සැබෑවටම අද මේ දකින මේ පේනවා කියන මට්ටමත් ඕගලන්ට හීනයක් වුණොත් ඇත්තටම ඕගලන්ට යන්න තැනක් නැති වෙනවා. එහෙම වුණොත් මේ දැන් හිටපු තැන ඉඳලා මේ දැන් පිරිනවම් පාන්න පුළුවන් ඕනම කෙනෙකුට. එහෙම වුණේ නැහැ කියලා කියන්නේ කෙලෙස් වලට මනසට බොරු කරන්න බෑ. අපි වචන කිව්වට ඒකට හීන කිව්වට මේක හීන නොවි මේක ඇත්ත වෙනවා කියන කෙලෙසියක් අපේ තියෙනවා තව. ඒ හින්දායි අපි යන්නේ. අපි මේ මං ඉස්සරහා මේක හීන කියලා කිව්වට මේක ඇත්ත තව ඕගලන්ට. හීන වුණොත් ඒක කිසිම වෙනසක් නෑමයි. ආයේ කිසිම හීන ලෝකේ නැගිට්ටාම ඒක හීන මිසක ඒ තුල ගෙවල් දොරවල් දූ දරුවෝ ඒව ඔක්කොම ආයේ හොයාගෙන යන්න නෑමමයි වගේ. දැන් මෙහෙම හිටියොත් ඒ ජීවිතයේ ලැබුණු අත්දැකීම දැකපු අතීතේ හීනම මිසක ආයේ එහෙම දෙයක් එයාට ඇත්තම නෑ. මේ දැන් ඉඳගෙන ඉන්න අරමුණේ එහෙමම පිරුණා පාන්න පුළුවන්. ඒ මට්ටමටම එනවා. දැන් අපිට තියෙනවා මෙතනදී මෙන්න මෙහෙම එකක්. මේ දෙකේදී මේක නානත්වයකුත් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. මේ පේන අරමුණත් හීනෙන් පේන අරමුණත් දෙකම එක මට්ටම. මේ අරමුණේදී කාම ආශ්‍රවය අපේ යෙදෙනවා. ඒ නිසා මේක මේ අරමුණ සජීවී වගේ වෙලා තියෙන ඒ කෙලෙසෙට. හීනෙන් පේන එකේ කාම ආශ්‍රවේ යෙදිලා නැහැ. ඒ නිසා ඒක හීන වගේ වෙලා. නැත්නම් මේ අරමුණේ මට්ටම දෙකම එකයි. මේ කෙලෙසෙටයි සජීවී වෙලා තියෙන්නේ. කෙලෙසෙ අතහැරුණොත් ඒ පේන මට්ටමයි මේ පේන මට්ටමයි උගලට වෙනසක් ඇත්තෙම නැහැ. හැමෝටම රහතන් වහන්සේලාට කියන්නේ එහෙම ගෙවල් දොරවල් යාන වාහන දූ දරුවෝ ඉඩකඩම් ඉන්නවද? මුකුත් නැහැ. ගහක් යටද හිටියේ ඉන්න තැනක පිරුණම් පාන්න පුළුවන්. එහෙම වුණා. ඒකයි සප්න උපමා කාම කාමහීනයක් වගේ කියන තැනට ආපු දවසට අපි ලෝකෙ මිදෙන්නේ. අද මේ මට්ටම ඇත්තයි, මේ ඇහැට පෙනෙන දේ ඇත්තයි කියලා අපිට ඇත්ත වෙලා තියෙන්නේ කාම ආශ්‍රවය කියන කෙලෙසේ යෙදෙනවා මේ අරමුණේ බලවත්. ඒ කෙලෙසේට මේ සජීවී වෙන විසක අරමුණ ඇත්ත හින්ද ඇත්තට පෙනෙලා නෙමෙයි මේ. හිතට මේ හැඩේ පෙවුනට ඒක හීනයක් උනේ, ඒ අරමුණේ මේ ආශ්‍රවය දුබලයි. ඕගලන්ට මේ අරමුණත් ඒ ආශ්‍රවය දුබල වුණොත් ඕගලන්ට මේ පේන මට්ටමත් හීනයක්මයි. මේ කෙලෙසේට මේක සජීවී වෙලා මිසක, මේ කෙලෙසේට මේ මට්ටම ඇත්ත වෙලා මිසක, මේක ඇත්තටම තිබුණ හින්දා හෝ අල්ලන්න පුළුවන් කම හින්දා හෝවත්, අරක ඇත්තටම නැහැ අල්ලන්න බැරි කම හින්දා හෝවත් නෙමෙයි, මේ මට්ටම් දෙකම එකයි. මේ කෙලෙසේට පංචායතනයේදී මේ කාමාශ්‍රව යෙදෙනවා අපේ. ඒ ආශ්‍රව බලවත්ව යෙදුණු නිසායි සජීවී මේ ඇත්තම වෙලා තියෙන්නේ. ඒතකොට දකින්ද මේ ඇත්ත වෙලා තියෙන්නේ ඇත්තටම කෙනෙක් ලෝකයක් තියෙන නිසා නෙමෙයි, අපේ මනසේ තියෙන කෙලෙස් නිසායි. ඒකට උපමාව තමයි ඒ කෙලෙස් අඩුවෙන් යෙදුණු මේ මට්ටමම අපේ මනසේ. ඒක හිණියක්. ඔගලන්ට මේ පේන මට්ටමේදී පේන අරමුණෙත් ආශ්‍රව අඩු වුණොත්, කෙලෙස් අඩු වුණොත් ඔගලන්ට ලැබෙනව මොකද්ද? අද ඇත්ත කියපු එක හීනයක් වෙන දවසක් එනවා. එදාට හීනෙට අඬන්නේ නැහනේ. හීනයක් දැක්ක ඉවරයි. හීනේ දැකලා ඒක ඉවරයි නැගිට්ටාම කෑ ගාලා අඬනවා. මේකත් එහෙම කෙනෙක් හම්බුණා කියන්නේ හීනයක් දැක්කා වගේ ආපහු යනකොට ඉවරයි. ආය අඬන්න එහෙම දේවල් නැහැ. එතකොට ඒ මට්ටම හීනේ මට්ටමට මේ මට්ටමත් හීනයක් වෙන්නේ ආශ්‍රව අඩු වුණාමයි. ආශ්‍රව අඩු වෙන්නේ නාම රූප දෙක පිරිසෙන් දැක්කොත්. එහෙ නිසා මෙහෙට එනවා කියන එක දැක්කොත්. ඒක දකින්න නම් වෙනවා මෙහෙම බලන gati අඩු වෙන්න ඕනේ. බලන gati අඩු වෙනවා මහ භූත සහ උපාදාය කියන රූප දෙක පිරිසිඳ දකින්න. මෙහෙම පේනවා කියන එක උපාදාය රූපයක්, පෙනෙන්නේදී පවතින්නේ මෙහෙම මහ භූතයක පිහිටලා අපිට මෙහෙම පිහිටි තැනක මෙහෙම පේනවා, පෙවුනට මේක තියෙනවා නෙමෙයි. ජලය සහ ජලයේ තියෙන ඡායාව වගේ දේවල් උපයෝගී කරගෙන, වැලි කැට සහ කන්ද උපයෝගී කරගෙන, මිරිංගුව සහ පෙනෙන සංඥාව උපයෝගී කරගෙන, මේ වගේ උපමා උපමෙය දිදී පහුරු ගග බලන්න. හැම වෙලාවෙම හිතේ හිත අවුස අවුස පඤ්ඤාමේ යුගනග්ගලම් ප්‍රඥාව නගුල් ඉසක් වගේ කියලා කියන ආර්ලා බලන්න ඕනේ. ඒ විදිහට එහෙම උත්සාහවත් වෙනකොට, වීර්ය කරනකොට, ඝටනකොට, වෑයම් කරනකොට, බලනකොට තමයි ටික 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 කෙලෙස් දුර වෙන්නේ. එහෙම නැත්තම් මේ පොයට සිල් ගත්තා, ආයුධ කටල ටික ඔක්කොම පැත්තකට දැම්මා, කෑ ගහලා වෙනද වගේ ඉන්නවා, ආයෙත් පොය දාසර පන්සලට එනවා. ඔබ වහන්සේට පුළුවන් නම් අපි නිවන් දක්කන්ද කොහොමද? ඉතින් හාමුදුරුවන්ගේ බලයට තමයි නිවන් දක්කන්න හදන්නේ. ඉතින් ආයෙත් අහගත්ත, ආපහු ගෙදර ගියා, ඔක්කොම ආයෙ සිල්ලඳුන් ටික බලන්නේ පොයට ඉස්සෙල්ලා දවසේ. එහෙම හරියන්නේ නැහැ. Tamandu මොනාවක් තියෙන්න ඕනේ මේ කියලා දෙන දේ. මේ අර හාමුදුරුවෝ මහන්සියෙන් කියලා දෙනවා, මෙහෙම කියලා දෙනවා, අනේ අපිත් වීර්ය කරන්න ඕනේ, අනේ සසර ගෙවා ගන්න ඕනේ කියලා. ඒද නිකන් හිතන්නේ ගන්න අරමුණේ තමන් හොඳට දක්ෂ වෙනවා, උපමා උපමෙය දීලා තව කෙනෙක් තව කෙනෙකුට උගන්වනවා වගේ. තමන් තමන්ට උගන්වන්න ඕනේ. මෙහෙම පේනකොට පේනවා කියන දේ ඇත්ත වෙනකොට නෑ නෑ, මේ පේන දේ හිතට පෙනීම මාත්‍රයක් විතරයි. ඇයි එහෙම කියන්නේ? තමන්ම තමන්ගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. එහෙම කියන්න හේතුව මෙතන තියෙන්නේ මහ භූතනේ. මහ භූත තියෙන තැනක මෙහෙම පේනවනේ. කොහොමද එහෙම කියන්නේ? ඔන්න ඒක තමන් උපමාවක් ගන්නවා. හොඳයි, වතුරකට ඡායාවක් වැටුනහම ඒ වැටුණු ඡායාව අල්ලන්න පුළුවන්. තමන්ම හිතනවා මේ හිතේ. ඒකට අත දැම්මොත් අත හැපිලා හිටී වතුරේ. ඒ වගේ නේද මේ පේන දේ? මහ භූත තියෙන තැනක පෙවුනට මේක අල්ලන්න ගියොත් අත හැපිලා හිටින්නේ මහ භූතයේ මිසක පේන දේ නෙමෙයිනේ. ඔන්න මුලදි මුලදි නොතේරුණාට ටිකක් දවස් යනකොට මේ උපමාව හිතට ගැලපෙනවා. මුලදි බැලුවට උපමාවවත් හිතට සැසඳෙන්නේ නැහැ. එච්චර අපේ මනස රළු. ටිකක් යනකොට උපමාව හොඳට හිතේ හැපිලා හිටිනවා. ටිකක් දවස් යනකොට ආයෙත් බලනකොට ඒකට කරුණු කාරණා ඉදිරිපත් නොකර පිළිගන්න මට්ටමට එනවා. ටික දවසක් ආයෙ බලනකොට තමන්ට හොඳට තේරෙනවා ඇත්ත තමයි. ඔහොම යනකොට උපමාව සිහි කරගන්න ඕනේ නැහැ. පෙනෙන දේ මනසනේ කියන එක සිහි කරගන්න පමණකින් තමයි අර්ථය තියෙනවා. එතකොට මේ වගේ ටික 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 දියුණු වෙන්න ඕනේ. එක පාටම gedi pitimma කන්න බෑ. ඒ වගේ අපි එක පාටම බණ අහලා අහලා කුයි වෙලාව කරේ ටක් ගාල නිවන් දකී කියන තැනක වගේ ඉන්නේ. එහෙම බෑ. ටික 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 උත්සාහවත් වෙන්න. ඒ සඳහා මේ බණ අහන්නේ උපමා උපමෙය කියන්නේ ඒ කියන දේවල් ජීවිතය කරගන්න. මේ අහලා නිකන් ඉන්න නෙමෙයි. මේ විදර්ශනාවට කමටහන්. අපිට භාවනා කරනකොට භාවනා කරගන්න බෑ වෙන්නේ නෑ. පේන්නේ නෑ අරමුණේ. එතකොට ඒකට උපකාර වෙනස තමයි මේ ධර්මය අහගත්ත කිව්වේ. ආ හාමුදුරුවෝ මෙහෙම උපමාවක් කිව්වා නේද? ඒ උපමාව හොඳට සම්මර්ෂණය කරනවා. සම්මර්ෂණය කරනකොට උපමාව ඉස්සලා හොඳට වැටහෙනවා. ඊට පස්සේ තමන් පැටලෙන අරමුණේ රැවටෙන අරමුණට ඒ උපමාව තබනවා. මේ පේන තැනත් ඒ වගේනේ. අපිට මෙහෙම පෙවුනට මේ සිද්ධිය මෙහෙමනේ කියලා බලන. අන්න එහෙම බලනකොට උනට තමන්ට උන ටිකක් විසඳෙනවා මේ ප්‍රශ්න. ওই විදිහට ආයෙත් හිතනවා. ආයෙත් උහුම හිතලා ආනාපාන සතිය මෛත්‍රිය වගේ සමත කමටහනක් වඩනවා. ආයෙත් උපදින අරමුණ මෙහෙම මෙනෙහි කරනවා. ආයෙත් සමත කමටහනක් වඩනවා. ආයෙත් මෙහෙම මෙනෙහි කරනවා. ওই විදිහට යනකොට නොබෝ දවස් යනකොට තමන් කෙරෙහි ඌ තමන්ට මූණුවනක් පහළ වෙනවා. හැමදාම අනුන්ගේ අතේ අනුන්ගේ ඇඟිල්ලේ ඉල්ල යන්න ඕනේ නැහැ. අනේ මේක මේ මොනතරම් ඇත්තක්ද? අපි මොනතරම් රැවටීමකද ඉන්නේ කියන එක මේ පෙනෙන දේ හීනයක් කියන එක පෙනෙන මට්ටමට එනවා. ඒ සඳහා ඒ විදිහට හැමදෙනාම ටිකක් බලන්න. මම ඔය විතක උපාදාය රූපය මහ භූත නිසා පෙනෙන දේ උපාදාය රූපයක් මේක උපාදාය රූපයක් කියලා බලන්න කියලාත් ඕගලන්ට උගන්වනවා. විතක ස්කන්ධ පංචකයක් කියලාත් උගන්වනවා. මේ ධර්මතා දෙකක් නෙමෙයි මේ උගන්වන එකම සිද්ධිය. අර මේ අවස්ථා දෙකකින් දත යුතුයි. උපාදාය රූපයක් කියලා කියන්නේ මේ ඉන්න තැනේ බලය අඩු කරන්න. මේ නාම රූප දෙකක් මේ ස්කන්ධ පංචකයක් කියන්නේ මේ පවතින යථා ස්වභාවයෙන් බලන්න. අන්තිමට ගත්තාම මෙහෙම උපාදාය රූපයක් මහ භූත කියලා බලලත් ආයෙ එන්න වෙන්නේ මෙතෙන්ටම. මේ එකපාරට මෙහෙම බලන්න බැරි නිසායි මෙහෙම කියන්නේ. එතකොට ඒ උපාදාය රූප කියපු ඔක්කොම රූප වල ගතිය හිතට නගාගෙන අර වතුරේ තියෙන ඡායාව වගේ. උපාදාය රූප කියන ඔක්කොම. එතකොට ඒ වතුරේ තියෙන ඡායාව ඇහැටයි තිත් නැහැ. හිතටයි තිත් නැහැ. වතුරටයි තිත් නැහැ. නමුත් ඒව ටික නිසාම පෙනෙනවා. ඇසුරු වෙනවා. නමුත් එකකටවත් අයිති නැහැ. ඒ වගේ මේ දෙකේම දෙකේ මාත්‍රයක් විතරයි කියන මට්ටමේ ඉඳලා ඇහිම ඇහිම මාත්‍රයක් විතරයි කියන උපාදාය රූපත් ඒ වගේම දකින්න. හොඳයි එහෙනම් හැම දිනාටම යහපතක්ම වේවා.